Quando è sano? Dedahas Dhana Vivasri Navini Masi Attavinida Bhavana Vedasatana Sraddhavanta Pratnyavanta Gunagaruka Vasanavanta Bhagivanta Pinnutuni ඒ සම්මාන ඔබට ලැබිලා තියෙන්නේ ඔබ ළඟ ඒ සුදුසුකම් තියෙනවා නම් ඒ සියල්ල සම්මාන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණයන්ට ගරු කරන ගුණගරුක භාග්‍යවන්ත පින්වත්නි බොහොම පිනින් ආඩ්‍ය වූ පෝෂිත වූ පිරිසක් හැටියට ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ දේශනා ශ්‍රවණය කරන ඒත් ඒ වගේම පින්වත්නි මනුෂ්‍යෙක් වෙලා උපදින්නට ලැබීම දුර්ලභයි. කල්යාණ මිත්‍රත්වයක් ධර්මය දැක දැනගෙන අවබෝධ කරගෙන දේශනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණගැහෙන්න ලැබීම දුර්ලභයි. මම විතරක් නන් නෙමෙයි, එක මහාමුදුරු තව ගොඩාක් ඉන්නවා. ප්‍රෝඩාවල් නොකරන, වංචාවල් නොකරන, ත්‍රිපිටකය නාමයෙන් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් එකතු කරගෙන වංචා නොකරන හාමුදුරුවරු ඉන්නවා. නැත්තම් ත්‍රිපිටකයේ සුරකින්න කියලා අමෝ ප්‍රෝඩාවල් කරලා කෝටි ගණන් එකතු කරන සංවිධානත් මේ රටේ මේ වෙනකොට ඉන්නවා. ඔවුන් ඒවට මොනව කරනවද දන්නේ නැහැ. හේමතුම් කල්යාණ මිත්‍රයෝ දුර්ලභයි පින්නතුනේ. නැත්තම් ධර්මය එක්ක දැනගත්තා වගේ කියනවා, අවබෝධ කරගත්තා වගේ කියනවා. මේ ලෝකෙ මහා අමුතු තැනක්. ඉතින් පින්නතුන්ට පූර්ණ නිදහස තියෙනවා මැදහත් සිතින් ධර්මය ශ්‍රවණය කරන්න, විමසන්න, තේරුම් ගන්න ඔබට පූර්ණ නිදහස තියෙනවා. ඒ නිසාවෙන් ඔබ ඒ නිදහස හොඳින් භුක්ති විඳින්න. මේ ස්ථානෙට උනත් විවිධ අකුසල් සිත් තියෙන උදවිය එනවා. දේවරම් මහ විහාරයට උනත් ගැට කපන්නෝ ආවා. මෙතනත් ඉන්නෝ උපාසක අම්මලත් ඉන්නවා කීප දෙනෙක්. උපාසක මහත්තුරුත් ඉන්නෝ වෙන්න පුළුවන්. මනටි ගහන්න එනෝ. ඒ උනාට බනවල අගුණ කීකිය තමයි යන්නේ. ඒ උනාට අගුණ අනිත් අයට කියලා ඒගොල්ලෝ වෙන තැන්වලට එලවල එයා දිගටම එනවා. ඒමයි හම්බෙලා තියෙනා නේද? ඔයගොල්ලෝ වගේ අය කාර්වල එහෙම නැග්ගා යන්න එපා. ඒ වගේම දන්නේ නැති කෙනෙක් පින්නතුනේ එහෙම තමන්ගේ වාහනවල ඉබාගාති දායි යන්න එපා. දාගෙන ගිහිල්ලා අපිට දොස් කියන්න එපා. ආනන්ද හාමුදුරන්ගේ භාවනා වැඩසටහනට ඇවිල්ලා අපි මෙහෙම කෙනෙක් කාර්ගේ දාන් ගියා, අපේ කාර්ගේ පිටිපස්සේ තිබුණු පෝස් එකත් තරම් බැස්සා කියලා පස්සේ කියන්න එපා. තේරුණානේ? එහෙම නැත්තම් වෙන මොනව හරි අවැද්දයක් වුණා කියලා අපිට කියන්න. තමන් අඳුරන්නේ නැත්නම්, දන්නේ නැත්නම් තමන්ගේ වාහනේ දාගන්න එපා. ඒක නීතියක්. ඒක අයිතියකුත්. ඒ වගේම යද්දි මොනව හරි ශරීර සෞඛ්‍ය ප්‍රශ්නයක් හරි වෙන ලෙඩක් රෝගයක් හරි එහෙම නැත්නම් වෙන මොනව හරි අනතුරකට හරි භාජනය වුණොත් ඔබට වන්දි පවා ගෙවන්න සිද්ධ වෙනවා. කියන ඔබේ කාර් එකේ දාගෙන ගිහිල්ලා ඇක්සිඩන්ට් එකක් වුණා කියමුකෝ. ඒ දරුවන් විසින් ඔබට චෝදනා කළොත් අපේ අම්මා මේ කාර් එකේ දාන් ගිහිල්ලා මේම වෙලා තියෙනවා. ඔබ විසින් වන්දි ගෙවිය යුතුයි ජීවිතාන්තය දක්වා කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ගෙවන්න එනවද නැද්ද? නීති මාර්ගයෙන් නම් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම සෙනගැදීම සඳහා රක්ෂණය කළ තිබුණේ තුනොත් රක්ෂණය කරන්නේ නැහැ. තමගේ පෞද්ගලික ගමන් බිම යාම සඳහා තමයි ඔය රක්ෂණේ තියෙන්නේ. ඒ නිසා එවැනි උපාසකම් වලම කිසි කෙනෙක් දායියන්න එපා. මෙතන ඉන්නවා, හිමයි ඉන්නවා, හරි පුදුමයි ඉන්නවා. ඉතින් එලවන්නත් බැහැ. එලෙව්වොත් අපි තමයි නරක වෙන්නේ. නැත්තම් එන්නේ ඒගොල්ලෝ බණ අහන්න නෙමෙයි. එක්ක පොට්ටික හොරකම් කරන් ගිහිල්ලා මේ රට කොච ගොට ගහනවද කොහෙද? හැමදාම මල්ලක් දාගෙන හොරෙන් ගිහිල්ලා ඉවරලා මුදලක්වත් දාන්න නැතුව රට රජු බිස්නස් කරන කාර්යයකට දෙනවද කොහෙද? ඔන්නෝගේ රට රජු කොට ගහලා DP කියලා. ඒ වගේ අකුසල සිත් තියෙන එක්කෙනෙක් ඉඳලා හිටලා ඉන්න බැරි කම නෑ. එවැනි අය ඉන්නවා. හොඳට අපි පරීක්ෂාවෙන් ඉන්නේ. ඉතින් මොනව කරන්නද කියලා අපිත් මේ කල්පනා කර කර ඉන්නේ. ඉතින් දායකයෝ විසින්ම ඒගොල්ලන්ට උත්තරයක් ලබා දෙන්න ඕන, අනුශාසනා ලබා දෙන්න ඕන. අපිට මැදිහත් වෙන්න බෑ ඒක ඕගොල්ලන්ගේ පාර්ශවයේ ඉන්න කෙනෙක් කියන කෙනෙක් නිසා. ඒගොල්ලෝ පාරමිතාවන් ඉතින් පුරා ගන්න ඒගොල්ලන්ගේ අපායට අපි ඒකට කරුණාවෙන් අනුශාසනා කළොත් එහෙම ඒක ඉතින් වරදක් විදියට දකින්නට ඉඩ තියෙනවා. ඉතින් විෂම ලෝකයක් භික්ෂු සමාජය වේවා හරිම විෂමයි. පින්නතුනේ මේ ලෝකේ ඉන්න භික්ෂු සමාජයේ භික්ෂුන් වහන්සේලා දෙකොට්ටාසයක්. එක කොට්ටාසයක් තමයි දායකයෝ වෙනුවෙන් සංවර වෙන අය. අනිත් කොට්ටාසය තමයි නිවන පිණිස සංවර වෙන අය. කොට්ටාස දෙකයි. ඔව්, මේ කොට්ටාස දෙක අඳුනගෙන තියනවාද? දායකය වෙනුවෙන් සංවරගෙන කෙනා නම් හරියට සිවුර පොරවලා හිස බාලා බිම බලාගෙන හොඳ ශෛලයට ඕ බණ ටික හරියට කියනවා. ව්‍යාකරණ ඇතුව මොකද දායකය රවට්ට ගන්න පුළුවන්කම තියෙන්නේ ඒක. මොකද ගොඩක් දායකයන්ට තියෙන සිත් නෙමෙයිනේ, ඇස් විතරයිනේ. එතකොට හැඩ පේන ටිකෙන් ඔහුව සංවර කරන්න පුළුවන්. එතකොට දායකයට අනුව මම දන්නා එක්තරා ආරණ්‍යයක හිටපු හාමුදුරු කෙනෙක් මට මේ කිව් කතාවක්. පින්නතුනේ ආරණ්‍යවල සේනාසලවල හාමුදුරුවරු බිම බලාගෙන දානෙට වඩින්නේ සිල්වත්කමට නෙමෙයි, තර්ජනෙට. ඔබ ඒක දන්නවද? දැනගෙන ඉඳලා නැහනේ. තර්ජනය, බලපෑම. උන්වහන්සේ කියනවා ලොකු එක්කෙනා පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා, එක වරක් මෙහෙම ඇස්සරලා බැලුවනම් දැඩිව අවවාද කරනවා ගිහිල්ලා ඇස් බැරලා බැලුවේයි. හොද ඇස්සරලා බැලුවේ. ආයි එහෙම කරන්න බෑ. ආයි කරොත් එලවනු, නැරපනු, පා කරනු, සාතික අයින් කරනු කියලා බලපෑම් කරනවලු. දැන් මේ සුපිරි ආරණ්‍ය සේනාසනවල මේ සිද්ධ වෙන සිද්ධි දාමනා කියන්නේ. ඉතින් ඔබ හිතන්නේ ඒක සංවරයක් කියලාද? ඔබ හිතන්නේ ඒක හොඳ දෙයක් කියලාද? නෑ, ඒක ලෝක මායාව. ලෝකයා රවට්ටන්න, ලෝකයා මුලා කරන්න කරන ලෝක මායාව, සාපරාදී ක්‍රියාවලියක්. මගේ බුදුහාමුදුරුවෝ නම් එහෙම ඕ වැඩ කරපු කෙනෙක් නෙමෙයි, එහෙම කරපු කෙනෙක් නෙමෙයි. පිණ්ඩපාතේ වඩින වෙලාවේ වුණත් නිවන් දකින්න කෙනෙක් ඉන්නවා නම් බුදුබණ පදයක් කිව්වා මගේ බුදුහාමුදුරුවෝ. දාරුචීවර රහත්තුනේ එහෙමනේ. ඉතින් අන්න ඒ වගේ මහා උපාය උපක්‍රමශීලී මහා සටකපටකම් ටිකක් දාන වේලක් වෙනුවෙන් හරි ප්‍රත්‍යක් වෙනුවෙන් හරි මට නම් කරන්න බෑ. මොකද මං කන්නත් නෙමෙයි මාන උනේ, පාසල් හදන්නත් නෙමෙයි මාන උනේ, සද්ධර්මයේ වෙනුවෙන් නිවන් පිණිස මාන උනේ, කොටිම ගේතු බණ කියන්නත් නෙමෙයි මම මාන උනේ. මගේ පාඩුවේ මම ජීවත් වෙන්න, මගේ ආධ්‍යාත්මය දියුණු කරගෙන ජීවත් වෙන්න මිස මම බණ කියන්න මාන වෙලා නැහැ. ඉතින් පින්නතුනි, ඒ ලෝක මායාවේ පේන මිනිස්සුන්ට පේන්න සෙරප්පු නොදායම, නොයෙකුත් විදිහේ සිවුරු මසාගෙන ඇඳීම, නොයෙකුත් ආකාරයේ ආටෝපයෙන් සහ ක්‍රියාවලියකින් වාසය කරන දායකයන්ට පේන්න සංවර වෙන පිරිස, තව භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා නිවන පිණිස සංවර වෙන. කොතනින්ද ඒ සංවරය ඇති කරගන්නේ? සිත. ගොඩාක් විනය ධර්ම පිළිබඳව මතක තබා ගන්නත් බැහැ කියලා එක භික්ෂුවක් ප්‍රකාශ කළ මොහොතේදී බුදුහාමුදුරුවෝ මතක් කළේ, ඔබට සිත පමණ සංවර කරගන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් කිව්වා. අන්න ඒකේ වැදගත්. අනිත් සංවරයන් ඔක්කොම මේ බාහිර පරිභජ්‍යසියට අදාළ දේවල්, නිවන් පිණිස නම් මොකද්ද උමනා වෙන්නේ? සිත සංවර කිරීම. බලන්න ඔබේ හිත දූෂ්‍යද කියලා. මට මෙතන ඉන්න අය ඇඳලා ඉන්න ඇඳුම මට වැදගත්ුත් නැහැ, කොණ්ඩි මෝස්තරේ වැදගත්ුත් නැහැ, වෙන කිසිවක් වැදගත් නැහැ, කාලුළු සුදුද වයසද ඒ කිසි වැදගත් නැහැ. වැදගත් වෙන්නේ මොකද්ද? සිත. සිත එයාගේ සිත සංවර. දුප්පත්ද, කොළඹ හතෙන් එනවද අටෙන් එනවද, එහෙම නැත්නම් වනාත මුල්ලෙන් එනවද කියලා, වලන්ත මුල්ලෙන් එනම්මලත් ඉන්නවා, මුඩුක් පන්තියෙන් එනවද කියලාත් මට ප්‍රශ්නයක් නැහැ. එයාගේ සිත හැබැයි මුඩුක් නොවිය යුතුයි. සිත ධර්මානුකූල විය යුතුයි. ඒ කියන්නේ සිතෙන් දැන දැන වරදක් නොකරන මිනිසෙක් විය යුතුයි. සිතර දැනෙනව නේද? වරදක් ඕන වරදක් තමන්ගේ හිතර දැනනවද නැද්ද? දැනෙනවා. පොඩි දේ හරි තමන්ගේ හිතට දැනෙනව තමන් කරන වරද. දැන් තමන් ප්‍රසිද්ධ ස්ථානයක ඉන්න ගමන් මේ පේපර් සර්වියට් එක කොහොමද නිකන් ඉස්සරහට ඉසි කරනවා. ඔබ දැනෙන්නේ නැද්ද ඒක වරදක් කියලා? ඒක දැනෙනවා. කෙල ගහනවා. කුලත් කුලත් කාලා චෝස් ගාලා. දැනනවද නැද්ද? දැනනවා. තව කෙනෙකුට හිරිහැරයක්, පීඩාවක්, කරදරයක් වෙන තැනක් ඒ ඕනම තැනක පොඩි දෙයක් වශයෙන් හරි ලොකු දෙයක් වශයෙන් හරි තේරෙනවා. අපිට අයිති නැති තැනක වාහනය නතර කරනකොට අපිට දැනනවද නැද්ද ඒක? දැනනවා වරදක් කියලා. ඒ වගේ. ඒ නිසා සිතින් පාරිශුද්ධ වූ පිරිසුදු වූ කෙනෙක් බවට පත් වෙන. දැන් බලන්න ඉස්සෙල්ලම නිවන් දැන් ගමනක් යන්න කලින් අපි බලනවනේ ඇඳුම පිරිසුදුයිද, ලස්සනයිද, පිළිවෙලයිද කියලා. ඒ වගේ නිවනට ගමන් කරන්නත් මේ ඇඳුම තියෙන්න ඕන. මොනවද? චේතනා පාරිශුද්ධ සීලයේ නැමැති ඇඳුම පවිත්‍රව පිරිසුදුව තියෙන්න ඕන. දැන් බලන්න ඇඳුම හොඳයිද කියලා. නිවන් මග යන්න දැන් ඇඳුම හොඳයිද? නිවන් දොර වඩින්න, නිවන් පුරයට යන්න ඔබ ඇඳගත් ඇඳුම පාරිශුද්ධද, පාරිශුද්ධයිද, පිරිසුදුයිද? බලන්න හිත තමන් දිහා බලන්න, ඒ ඇඳුම දිහා බලන්න. දැන් සරසිලා ඉන්නේ ඇඳුම පිරිසුදුයිද කියලා. ඒ හිතේ කහට, ඒ හිතේ නොයෙකුත් කුණු තැවරිලා තියෙනවා නම් ඇඳුම අපිරිසුදුයි. බලන්න හොඳට. සංවේග, සන්තාප, රජකම අතහැරලා නිවන් මඟ ගියපු රජවරු ඉන්න ලෝකයේ මේ පොඩි හට්ටි වලන් ටිකක් අත්හැරලා යන්න බැරි හැටි අපිට නේද? රජ සම්පත් අතහැරලා නිවන් මඟ ගියපු ලෝකේ දැන් ඉතින් ඇඳුම හොඳට බැලුවා නම් පිරිසුදුද කියලා දැන් අපිට පුළුවන් එළියට බහින්න. සිත සංවර වුණා නම් වචනය සංවර වෙනවා. වචනේ අරුත හොඳයි. සිත සංවර වුණා නම් කය සංවර වෙනවා. කයට එන්නේ සිතෙන්. එනිසා කය හොඳයි. ඉතින් සංවරකම කියලා කියන්නේ අර හමුදාව වගේ සීරුවෙන් ඉන්න එහෙම සංවරකමක් නෙමෙයි. ඕන ඉරියව්වකින් ඉන්න පුළුවන්. නමුත් ඒ සංවර බව මොන ඉරියව්වේදී වුණත් ඒක ප්‍රකට වෙනවා. ඒක මේ තෙරපගෙන ඉන්න ඕන එකක් නෙමෙයි. කොහොම හිටුවත් එයාගේ හිත ප්‍රභාස්වර නම් ඒ ප්‍රභාස්වර බව විහිදෙනවා තමන්ගේ පැවැත්ම තුළ. යාට නිදහසේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මේ හිතේ පවිත්‍ර භාවය නැමැති ඇඳුම නැත්තම් පින්නතුනේ මේ ගමන සුදුස්සෙක් නෙමේ. සුදුසු ගමනට සුදුසු ඇඳුම තියෙන්න ඕන. දැන් අපි හිතමු ලොකු සම්මන්ත්‍රණයක් තියෙන විදිහට කවුරු හරි කෙනෙක් වැරහෙලි ඇඳගෙන හිඟන ඇඳුමක් ඇඳයි යනවා. හිල්ටන් හෝටලේ තියෙන්නේ. අපි හිතමුකෝ කොහේ හරි අර ඉන්න සෙකියුරිටි එකෙන් ඇතුල් වෙන දෙයිද? ඇතුල් වෙන දෙන්නේ නැහැ. ඇයි? ඇඳුම හොඳ නැහැ. වැදගත් විදියට පේන මහත්තුරුන්ට පමණයි, නෝන්ලාට පමණයි මෙතනින් එන්න පුළුවන්. ඒගොල්ලන්ට තමයි සෙරියුට් එකක් ගහලා ඒගොල්ලෝ ගන්නෙ. අනිත් අය ඇතුල් වෙන දෙන්නේ නැහැ. දුවනෝ කියලා එළවන. ඉතින් නිවන් මගටත් එහෙමයි. නිවන් මගට අපිරිසුදු ඇඳුම් ඇඳගෙන යනවා. නිවන් මගෙන් එළවනවා. කායික ඇඳුම්නම් නෙමෙයි එතන බලන්නේ. නැත්තම් ඉතින් සුනීත සෝපාගත් නිවන් දැක්කනේ. මේ මානසික ඇඳුමේ තියෙන පිරිසුදු අපිරිසුදු බව. කය මේ කුණු වැහැරලි ඇඳගත්තත් කමන්නේ. මලකඳන් වල බැඳලා තිබුණු අර දරුවටත් බණ කිව්වා. සෝපාකටත් බණ කිව්වා. බලන්න ඒ කාලේ කොච්චර කුරිරු අම්මලා තාත්තලා පුජලෝ ඉඳලා තියෙනවද කියලා. අහිංසක දරුවන්ට පුදුම විදියේ වදහිංසන දීපු තිරිසන් සමාජයක ලෝකේ බුදු කෙනෙක් නිවා දැමුවේ මේ සමාජයේ මේ මට්ටමට යහපත් බවට ගෙනාවේ. ඇයි හිත පිරිසුදු කරගන්න කියලා කියන්නේ? යම් පිරිසුදු බවක් තිබුණොත් පින්නතුනේ ඒ පිරිසුදු බව ඒ තියෙන පිරිසුදු භවයේ තියෙන වටිනකම භුක්ති විඳින්නේ තමාම නේද? තමගේ ගෙදර පිරිසුදුවට තිබුණොත් ඒ පිරිසුදුකම භුක්ති විඳින්නේ තමාමයි. තමන්ගේ හිත පිරිසුදුව තිබුණොත් ඔව්. ඉතින් මේ පිරිසුදු අපිරිසුදුකම කොහොමද මැනගන්නේ? ඒකට හොඳ චිත්තානුපස්සනාවක් තියෙනවා. ගොඩාක් අය මේ හිත දකින්නේ. හිත දකින්න මුලින්ම හිත දිහා බලාගෙන ඉන්න ටික පුරුදු වෙන්න ඕන. මේ හිතේ හටගන්න මේ අකුසල් සිත්, මේ හිතේ හටගන්න මේ කුසල් සිත්, මේ සිත් වර්ග මේ තියෙන, මේ සිත් වර්ගවල මෙච්චර බලවේග, මෙච්චර බලපෑම් තියෙනවා. හොඳට සිත ගැනව අවධානයෙන් සිටින්න ඕන. එවිට චිත්තානු පස්සනා තාම වැදගත්. එනිසා මම වැඩිපුරම පින්නතුන්ට කර්මස්ථානය ලබා දෙන්නේ චිත්තානු පස්සනා වෙන ධම්මානු පස්සනා වෙන. ධර්මය ගැන හිතලා අවබෝධ කරගන්නයි සිතේ ස්වභාවය පිළිබඳව දෙකකට සම්බන්ධ කරලා අවබෝධ කරගන්න. මේ දෙක තමයි විශේෂයෙන්ම පින්නතුන්ට අවධාරණය කරන්නේ. මේ ඕනම එකකින් නිවන් මඟ දකින්න පුළුවන්. ඊට පස්සේ පින්නතුනේ මෙතනින් එහාට තව තව දියුණු කරගත්තට පස්සේ තියෙනවා අනිච්චානුපස්සනාව. අනුපස්සනා භාවනාවක් හැටියට අනිත්‍ය බලන්න ඕන. හැබැයි අනිත්‍ය කියන්නේ පිළිකුල නෙමෙයි. අපේ උදවිය කෙලීම ඇවිල්ලා දැම්මා අනිත්‍ය කියන එක පිළිකුල කියන ෆයිල් එකට. ඒක වැරදි. අනිත්‍ය කියන්නේ සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය. සංස්කාරකයන්ගේ අනිත්‍යතාවය. සංස්කාර තියෙන්නේ කොහෙද? බාහිර තියෙන එකක් ගැන නෙමෙයි. පංච උපාදානස්කන්ධයේ තියෙන සිතෙහි තියෙන කුණු පිළිබඳව තියෙන අනිත්‍යතාවය බලන්න. තමන්ගේ හිතේ කුණු ගොඩ ගහගෙන තියාගෙන කිසි වෙලාවක මේ වැඩේ කරන්න පුළුවන් කමක් නැහැ. තමන් පුළුවන් තරම් නිවැරදි වෙන්න හිතේ. හිත පාරිශුද්ධ කරගන්න. මොනියම් හෝ ආකාරයකින් මොනියම් හෝ තැනක ගැටලුවක් තියෙනවා නම් එතන මොකද කරන්න ඕන? එතන පිරිසිදු කරන්න. එතන පවිත්‍ර කරන්න. බලන්න හොඳට ඒ චිත්ත පාරිශුද්ධත්වය ඔබට තියෙනවද කියලා. ඒකම තහවුරු කරගන්න. සිතෙන් මම වැරදිකාරේ නොවේ. සිතෙන් මම පිරිසිදු කෙනෙක්. පුළුවන්ද ඔබට කියන්න? කවුරුවත් මුලා කරනවා නම්, රවට්ටනවා නම්, බොරු කියනවා නම්, ප්‍රලාප කියනවා නම්, දැන දැන ගුණ මකනවා නම්, කාටවත් පුළුවන් කමක් නැහැ කියනවා. බුදුහාමුදුරු කෙනෙක් බලාපොරොත්තු වෙච්ච පළවෙනි කාරණය තමයි සිතෙන් සංවර වෙච්ච මිනිස්සෙක්. ඇයි ඒක මුල් කරන්නේ? සිතෙන් සංවර වූ තැන ලෝකේ ඔව් සංවර වෙනවා. මිනිසා හදා රට හදන්න පුළුවන්කම තියෙන එවිට. අපේ පින්වත් මදී පඤ්ඤාසියනායක හාමුදුරන් වහන්සේගේ ආදර්ශ පාඨය වුණේ එක මිනිසා හදා රට හදන. මිනිසා හැදෙන්නේ හිත හැදුවොත්. හිත හදා මිනිසා හදනවා. මිනිසා හැදීම කියන්නේ හිත හැදීමම තමයි. මිනිසා හදා තමයි රට ලෝකය හැදෙන්නේ. මිනිසා හදා රට හදනවා. අඩුපාඩු තියෙනවා නම් හිතෙන්ම Tamanට ඒක සමාව හදාගන්න පුළුවන්. නැත්තං ඒ අඩුපාඩුව හදාගන්න මම කරන්න ඕන මොකද්ද කියලා කල්පනා කරන්න පුළුවන්. එහෙමත් නැත්තං එවැනි වරදයන්හි තමන්ගේ සිත නැවත නැවත නොපිහිටවන බවට අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අන්න ඒකයි සමාව. සම්බුද්ධ ශාසනයේ ලැබෙන සමාව ඒක. නැවත නැවත ඒ වරදෙහි නොපිහිටන බවට අදිෂ්ඨාන කරගන්න එවිට ඔබට සමාව ලැබෙනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ සමාව ලැබෙන ක්‍රමය. එහෙම නැතුව දැන් ඔබට සමාව දෙනවා කියලා එකක් නෑ. නැවත නැවත ඒ වරදෙහි සිත නොපිහිටවන බවට මම අදිෂ්ඨාන කරගන්නවා කියලා තීරණය කළොත් ඒ වරදට සමාව ලැබෙනවා. අර කර්මපතේ හැදෙන විදියට තමයි ඔව් පාපය සහ පින සැකසෙන්නේ. කර්මපතේ හැදෙන්න ඕන. දැන් මේ සීලය පරිපූර්ණ වූ කෙනාට සමාධිය ඇති වෙනවා. සමාධිය ඇති වෙන කෙනාට ප්‍රඥාව ඇති වෙනවා. එකවර මේවා එකට එක සමගාමීව තියෙන බැඳීමෙන් තියෙන එකට වැඩෙන එකට නැති වෙන දේවල් හැටියට කියන්න පුළුවන්. සීලයේ අඩු වෙන තරමට එයාගේ සමාධිය අඩු වෙනවා. සීලයේ සමාධිය අඩු වෙන තරමට ප්‍රඥාව දුර්වල වෙනවා. සීලයේ සමාධිය තීව්‍ර වෙන තරමට උසස් වෙන තරමට එයාගේ ප්‍රඥාව වැඩි වෙනවා. ඉතින් හදවතෙන් නිවැරදි වෙන්න පොත්පත් අවශ්‍ය නැහැ. අපේ සිත කියලා කියන්නේ පින්නතුනේ මේ ලෝකයේ දහමක්. මානව දහම තියෙන්නේ කොතනද? සිතේ. හැම දෙයක්ම පොතෙන් බලාගෙන මේක හරි මේක වැරදි කියලා එහෙම කරන්න යන්න එපා. පොත්වල වැරදි දේවල් හරි විදියට ලියලා තියෙනවා, හරි දේවල් වැරදි විදියට ලියලා තියෙනවා. ලෝකේ තියෙන ඕනතරම් පොත්පත්වල ලියන්න ඉඩ තියෙනවා. ලියන්න ඉඩ තියෙනවා. ඒ ලෝකේ හැටි ත්‍රිපිටකය රකින්න කියලා ඇවිල්ලා ත්‍රිපිටකය විනාශ කරන උදවිය ඉන්නවා. රට රකින්න කියලා ඇවිල්ලා රට විනාශ කරන අය ඉන්නවා. රට දියුණු කරන්න කියලා ඇවිල්ලා රට කාබාසනීය කරන අය ඉන්නවා. ලෝකේ මිනිස්සුන්ට හිතා ගන්න බෑ. ඒ නිසා වචී පරම සමාජයක් නිසා හැමදාම රැවටෙනවා. හැමදාම රැවටෙනවා. රැවටිලි කාර්යයන්ගේ දේවල් වලට. ඒ නිසා පරම පවිත්‍රතුරු පවිත්‍ර ත්‍රිපිටක ධර්මය රැක ගැනීමත් සම්බුද්ධ ශාසනය නිවන් මඟ ආරක්ෂා කර ගැනීමත් දුෂ්ප්‍රඥයන්ගේ කපටින්ගේ වහසි බස්වලට නොරැවටි නිවන් මඟ සාදා ගැනීමත් සමස්ත භික්ෂු සමාජයටත් සමස්ත ඥානවන්ත ගිහි සමාජයටත් පැවරෙන ලොකු වගකීමක්. ආධ්‍යාත්මයේ හදමු. ආධ්‍යාත්මයේ තුලින් තමන්ගේ නිවීම, තමන්ගේ සැනසීම, තමන්ගේ ගුණය මතු කරගන්න පුළුවන් කියන එක විශ්වාස කරන්න ඕන. චිත්ත පාරිශුද්ධත්වයෙන් වාසය කරනවා නම් එයා චිත්ත පාරිශුද්ධ සීලයක්, ආර්ය සීලයක් රකින්න කෙනෙක්. නොකැඩෙන නොබිඳෙන වටිනා සීලයක් ආරක්ෂා කරන කෙනෙක්. ඒක හුදෙක් වෘත නෙමෙයි. කයට දුන්නොත් එහෙම ඕක සිතට සම්බන්ධ නැතුව සීල වෘත. අය නොයෙකුත් අනිත් ආගම් වලත් තියෙන සීල්. ඒවා අයිති වෙන්නේ මොකටද? සීල වෘත. ඊළඟට බුද්ධ ආගම ඇතුළෙත් සිත සංවරයෙන් තොරව කයට විතරක් පනවා ගන්න දෙයක් තිබුණොත් එහෙම වෙන්නේ මොකද්ද? ඒකත් වෘත සමාදානයක් තමයි. වෘත සමාදානේ ප්‍රඥාවෙන් තොරයි. ප්‍රඥාවෙන් තොරයි. ඒක හමුදා නීතියක් වගේ. හමුදා නීතිය ප්‍රඥාවෙන් යුක්තවද? නැහැනේ. නීතිය එකයි, ඒක නිසා ඉන්නවා. දැන් ප්‍රඥාවෙන් යුක්තව සීරුවෙන් ඉන්නවා නෙමෙයි. ඕ සීරුවෙන් ඉන්නවා ඉතින් නීතිය නිසා. හිත ගිනි ගන්නවා ගත සීරුවෙන්. ගතේ සුදු ඇඳුම් තියනවා, හිතේ කළු ඇඳුම් තියනවා. ගතේ කහ ඇඳුම්, ගුරු ඇඳුම්, ඔය මොනවා හරි සිවුරු ඇඳුම් දාගෙන ගතේ තට්ටේ බාලා කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. හිතේ කළු ඇඳුම් තියාගෙන. ඒව පින්නතුනේ ආර්ය භූමියට අදාළ දේවල් නෙමෙයි. ඒ නිසා හිතේ තියෙන්න ඕන සුදු ඇඳුම. එහෙම නැත්තම් පාරිශුද්ධත්වය හිතේ තියෙන්න ඕන බුද්ධ චීවරය. මේ නිහඬව ලැබෙන කාලය ඔබට සම්පූර්ණම ලැබෙන්නේ තමන්ගේ සිත ගවේෂණය කර ගැනීම උදෙසා ලැබෙන පින්තුනේ. සිත ගවේෂණය කර ගැනීම උදෙසා තමයි මේ කාලය ලැබෙන්නේ. ඒ කාලය තුළ හිත ගවේෂණය කරගන්න. මොලේ වැඩක් නැහැ. මොලේ නම් ඉතින් කපටිකමට ඕන ගානක් හදාගනි. මොලෙන් නෙමෙයි හදවතේ ජීවත් වෙන්න ඕන. හදවත තමයි ඔබට ඇත්තම කියලා දෙන්නේ. ඔබ කරපු වැරදි වැඩවලට හොඳට බණුම් අහන්න පුළුවන් ඔබේ හදවතේ. ඔබ කරපු හොඳ වැඩවලට හොඳට ප්‍රශංසා ලබන්න පුළුවන් ඔබේ හදවතින්. බලන්න ඔබේ හදවත ඔබට දොස් කියනවද ප්‍රශංසා කරනවද කියලා. සිත පිරිසුදු නම් පින්නතුනේ හිත දිහා බලාගෙන ඉන්නට ආසයි. එහෙම නැත්නම් කැමති. ඒකට හේතුව හිත මනස්කාන්ත තැන. හිත අපිරිසුදු නම් හිතට අවධානය යොමු කරන්න පොඩ්ඩක්වත් අකමැති. ඒකට හේතුව හිත කුණු ගොඩක් වන බැරි. ඒ නිසා හිතේ ලස්සන දේවල්, යහපත් දේවල්, පුණ්‍යවන්ත දේවල් රැස් කරගන්න. අපිරිසුදු දේවල්, කළු දේවල්, කළු ධර්ම, පාප ධර්ම දුරු කරන්න. ඉතින් මේ යහපත් සිත මුල් කරගෙන තමන්ට ජීවත් වෙන්න අපහසුාවක් නැහැ. ව්‍යාපාරයක් වුණත් කරන්න අපහසුාවක් නැහැ. මේ බොරු කියන්න උවමනාවක් නැහැ. සමහර දේවල් තියෙනවා ලෝක සම්මත මුදලක් තියෙනවා, ඒ ගන්නට ඒක දෙනවා. එතකොට හරි. සමහර දේවල් තියෙනවා ඒක තමන්ගේ ගාන, ඒක තමන්ගේ වටිනාකම තමයි කියන්න පුළුවන්. දැන් මැණික් ගලකට වුණත් එහෙම කවුරුත් බිල් ගහලා නැහැ, එයාට හිතෙන වටිනාකම කියන්න පුළුවන්. ඒක ප්‍රෝඩාවක් නෙමෙයි. එයා සතියක් මහන්සි වුණාද දවසක් මහන්සි වුණාද නෙමෙයි ගලේ දිහා බලලා එයා ඒ ගලේ වටිනාකමක් කියනවා. ඒක වංචාවක් නෙමෙයි. එයා කැමති ගාන කියන මං කැමති ලක්ෂයයි අරය ලක්ෂයට කැමති නම් එයා ඒක ගන්නවා. ඒක ප්‍රෝඩාවක් නෙමෙයි. ඒක එයාගේ තීරණය. අරයට පටවන්නේ මේක මෙහෙමයි කියලා. හැබැයි එයා වීදුරු කෑල්ලක් ගෙනල්ලා මැණික් ගලක් හැටියට විකෝ අන්න ප්‍රෝඩාව. එතකොට එයාගේ හිත දන්නවා මම මේක වීදුරු කෑල්ලා විකුණන්නේ මැණික් ගලක් කියලා. නැත්තම් කාට හරි හොඳද බලලා වා තීරණය කළා මගේ ගාන මේකයි ගන්න කියනවා. එයා ඒක තීරණය කළා ගන්නවා. එතකොට කරන් දෙයක් නැහැ. අපෙන් වාහනේම කවුරු හරි කෙනෙක් ගන්නවා නම් ඔබ වාහනේ ගැන දන්නේ නැත්තම් ඔබට කියන්න තියෙන්නේ මේ වාහනේ හොඳයි සුපිරි කියන්න නෙමෙයි. මම වැඩි වාහන ගැන දන්නේ නැහැ. ඕගොල්ලෝ කෙනෙක් දම්මල බල්ලා ගන්න. එච්චරයි. එතකොට ඒක ඒගොල්ලන්ට අදාළයි. ඒකේ දෝෂයක් තිබුණත් නැතත් හොඳ වුණත් ඒක අදාළයි. අපිට අදාළ නැහැ නේ. අපි දන්නේ නෑ කියලා කිව්වා. ඒකයි. ඒකට චේතනාව පිහිටවා දෙයක් උනොත් තමයි ප්‍රශ්නේ. නිසා දන්නේ නැති දේ දන්නේ නැහැ කියන්න ඕන. දන්න දේ දන්නවා කියන්න ඕන. සිත රැක ගන්න තියෙන ක්‍රම දැන් අපි ඊට එහා ගැඹුරු මාතෘකාවකට පිවිසෙමු. ඒ හිතේ පිරිසිදුකමක් තියාගෙන මේක ජීවිතේ හැමදාම හැම මොහොතකම සිහියෙන් පුරුදු කරන්න ඕන දහමක් මේ කියලා දුන්නේ. ඊළඟට අපේ මේ මුළු සමාජයේම කතා කරන දෙයක් තමයි නිවන් දකින්න නම් අපි අතහැරීම පුරුදු කරන්න ඕන. එහෙම නේද කියන්නේ? අපි අතහැරීම පුරුදු කරන්න ඕන නිවන් දකින්න නම්. ඒකද නැද්ද? ඒක තමයි කියන්නේ. මුළු ලෝකෙම කතා කරන්නේ ඒක. අතහැරීම පුරුදු කරන්න ඕන නිවන් දකින්න නම්. අර පින්නතුනේ මෙන්න මේ ධර්මකාරණේ පහළ වුණා. මොකද්ද? මේ ලෝකේ දහම නොදක හරි වැරදි තීරණය කරන සමාජයක් සිටියේදී දහම දැක හරි වැරදි තීරණය කරන ස්වාමීන් වහන්සේ නමක් පින්නතුන්ලාට සිටීම වටිනවා. තමත් අය හරි වැරදි කියනවා. ඇහුවාම ධර්මයේ දැක්කද කියලා මොකද උත්තරේ? ඤහ කියලා තමයි කියන්නේ. අපි ධර්මයේ දැක්කේ නැහැ. ඒ කියන්නේ අපි පුතජ්ජනේ, අපි පිස්සු. ඒ නිසා පිස්සුවෙන් තමයි මේ විග්‍රහ මේ මිනිස්සු කරන්නේ. ධර්මයේ දැක අවබෝධකට දේශනා කරන්න ඕන. මුල මැද අග කොහෙන් ඇහුවත් ඒකට උත්තර උද්දට ඇතිව සන්නද්ධ. මම දන්නේ නැති කාලේ දන්නේ නැහැ කිව්වා. දන්නේ නැති කාලේ මම දන්නවා කියපු කෙනෙක් නෙමෙයි. මම වැරදක්වත් විවේචනය කරන්න ගියේ නැහැ. මම හරියට දන්නේ නැති නිසා. ඒසා සමස්ත ගිහි පැවිදි සමාජයේදීම කියන්නේ ධර්මයේ දැක දැන අවබෝධ කොට විවේචනයන් වලට, සංශෝධනයන් වලට, සංගායනයන් වලට, සාකච්ඡාවන් වලට යොමු වීමට උත්සාහ කරන්න එක දිගට භාවනාවේ සත් අවුරුද්දක් හෝ යෙදී. පිනතුනේ මේ ලෝකයේ අපිට අතහරින්න අයිතියක් තියනවද? පළවෙනි ප්‍රශ්නේ. මොකද්ද? අතහරින්න අයිතියක් තියනවද කියලා මං අහන්නේ. මොකද උත්තරේ? තියෙනවා. දැන් මම ඔය ඇත්තන්ගේ නිවසට වඩිනකෝ වෙලාවක හරි. මට ඔය ඇත්තන්ගේ නිවසේ තියෙන දේවල් අතහරින්න අයිතියක් තියෙනවද? ඒ කියන්නේ කාට කාට හරි දෙනවා. මේ ඉන්න ඕගොල්ලෝ මෙන්න මේක අරන් යන්න. මේක අරන් යන්න. මෙන්න මේ මෙන්න මේ ෆ්‍රිජ් එකත් අරන් යන්න. මේ ටීවී එක අරන් යන්න කියලා කියන කාට කාට හරි. එතකොට ඕගොල්ලෝ මොකද කියන්නේ? හාමුදුරුවන්ට අයිතියක් නැහැ අපේ ගෙදර තියෙන දේත් අරින්න. හාමුදුරුවෝ නම් දී ගන්න හාමුදුරුවෝගේ පන්සලේ තියෙන දෙයක්. අපේ ගොල්ලොල තියෙන ඒවල් දෙන්න අයිතියක් නැහැ කියලා කියනවද නැද්ද? කියනවා. ඒ වගේ පින්නතුනේ මේ මහ පොළව මේ ස්වභාව ධර්මය අපි කරන අතහැරීමේදී අපිට පවසන්නේත් ওই කාරණේම තමයි. ස්වභාව ධර්මය මොකද්ද කියන්නේ? නොමුට කොයින්ද අත්හරින්න අයිතිය? කවුද නොමුට මේක දුන්නේ? මහ පොළව අහන මම දුන්නද නොමුට? පිස්සුනේ මිනිස්සුයෝ. ඔය වගේ පිස්සු කී දෙනෙක් මෙතන ජීවත් වෙලා මැරිලා ගියාද? තමුන්නාන්සේ ළඟ ඔය තියෙන්නේ අන්ධකාරයක්, අවිද්‍යාවක්. තමුසට පිස්සුද කියලා අහනවා. කවුද අහන්නේ? මහ පොළව. අහන්නේ නැද්ද? ඔය අයිතිය සම්මුති නිකම් පළාත් සභා, ප්‍රාදේශීය සභා, කොළ කෑල්ලක අයිතියක් නෙවෙයි තියෙන්නේ. ස්වභාව ධර්මයේ අයිතිය නෙමෙයි. ශරීරෙට උනත් තියෙන්නේ ස්වභාව ධර්මයේ අයිතිය නොවේ. ස්වභාව ධර්මයේ අයිතියක් නැහැ. ස්වභාව ධර්මයේ අයිතියක් නැහැ. සිතවිල්ලට පවා තියෙන්නේ මොනවද? ඒත් සම්මුතිය අයිතිය. අර සම්මුතිය අයිතියම තියෙන සිතවිලි. සිත සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. සීලු රසයන් වලට වඩා ධර්ම රසය උතුම් පින්නතුනේ. ධර්ම රසය මතු කරගත්ත කෙනෙකුට ඒක භුක්ති විඳ විඳ රස විඳ විඳ ඉන්න පුළුවන්. අපි මේ ධර්මයේ තේරුම් ගත්ත මහත්මයෙක් කිව්වා, සායනාස මම සෑහෙන ධර්මයේ රස විඳිනවා කිව්වා. අපි එක්කන් ගිහිල්ලා පොඩි පින්කමක් හේමේ කළා. දැන් මට ගෙදර යන්න කිව්වා. මං කිව්වා මොකද වැඩද? වැඩ රාජකාරිද? නෑ නෑ කිව්වා. සායනාස මම මේ කරපු පින්කම මට රස විඳින්න පුළුවන්. වහන්සේට කරපු මේ උදව්ව උපකාරය මට රස විඳින්න පුළුවන්. මම මේ රස විඳින්න යන්නේ කිව්වා. ඒක හැමදාම මන් ධර්මයේ මෙනෙහි කර කර ඒක රස විඳිනවා කිව්වා. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති කිව්වේ ඒකයි. ඒ කාලේ රාතන් වහන්සේලා තමයි හොඳම රස විඳනේ, රසාස්වාදය ලැබලා තියෙන්නේ. දැන් රජවරු ආහාර පාන භුක්ති විඳලා, පළතුරු වර්ගය භුක්ති විඳලා, නැටුම් සම්දර්ශන භුක්ති විඳලා, අන්තපුර හොඳට රස විඳලා, ඒගොල්ලෝ දැනගත්ත මොනවයින් දේවයින් ගිනි ගන්නවා කියලා. රාග ගින්නෙන් දැවෙනවා, ද්වේෂ ගින්නෙන් දැවෙනවා, මෝහ ගින්නෙන් දැවෙනවා. මෙන්න නිවීම, මෙන්න රසය. මේ ලෝකේ උතුම් රසයක් සොයාගත්තේ ධර්ම රසය. නැත්තම් ස්වභාව ධර්මයේ රසය, ස්වභාවික සත්‍යයේ රසය, ලෝකෝත්තර රසය, අකාලික රසය නිරෝධ රසය මෙන්න භුක්ති විඳිනවා. ඔබත් ලබාගත් ප්‍රමාණයෙන් භුක්ති විඳිනවද නැද්ද? ඒකත් ඉගෙන ගන්න ඕන දෙයක්, තේරුම් ගන්න ඕන දෙයක්. ලබාගත් දේ රස විඳින්න නැද්ද? ඉතින් ලබාගත් දේ ගෙනල්ලා දුමේ දාලා තියන්නේ ඈ? එහෙමත් ඉන්නව කට්ටිය. මොනවාරි දෙයක් ගෙනල්ලා දුන්නා ඒක අටුවේ දාලා ඉන්නවා ආයි බලාගෙන. එහෙම නෙවෙයි, තමන්ට තියෙන දේ, තමන් ලබාගත් දේ රස විඳින්න. එතකොට ඒ රසේ වරදක්ද? ධර්ම රසේ වරදක්ද? නෑ, ඒක කාටවත් ලෝකේ වරදක් නෑ. ඒක තමන්ට සිතක්, ඒක තමන්ට යහපතක්, ඒක ලෝකේට රසයි. ඒ නිසා තමයි රසයන් අතර ධර්ම රසය දිනනවා කියලා බුදුරජාණන් දේශනා කරන්නේ. ඔබ ධර්ම රසය විඳින්න දන්නවද? නෑනේ. අනිත් රසය නම් විඳින්න දන්නවා. ද්වේෂයේ රසය, ලෝභයේ රසය විඳලා තියෙනවද නැද්ද? විඳලා තියෙනවා. මානයේ රසය විඳිනවද නැද්ද? මානයේ රසය විඳිනවා. රාගයේ රසය හොඳට විඳලා තියෙනවා. සපයිද? ඔව්, ඒවා හැම දෙයක්ම ගිනි ගන්න, දවන, පුළුස්සන දේවල්, පිච්චන දේවල්, පීඩාවට පත් කරන දේවල්. ඒවයින් දවනවා, ඒවා අපායට ගෙනියන මනසක් හදනවා. ඒ දැවෙන මනසකින් ජීවත් වුණොත් එයා යන්නේ කොහෙද? අපායේ. මනසේ ගිනි ගන්න ස්වභාවය වැඩි නම් ඒ කියන්නේ එයාට තියෙන මොකද? අපාය ලක්ෂණ. පිච්චෙන ස්වභාවය වැඩි නම්, පපුව පිච්චෙනවා කියලා කියන්නේ, පිච්චෙන ස්වභාවය වැඩි නම් ඒ කියලා කියන්නේ අපාය. හදයන් පුනාතීතේ පුඤ්ඤං හදවතේ ප්‍රසාදනීය බව වැඩි නම් ඒක තමයි කියන්නේ. තියෙන මොනවද? ප්‍රසාදනීය බව සිසිල් කරනවා, පවන් සලනවා වගේ. පව ගින්නෙන් අවුෙන් දවනවා වගේ පුච්චනවා. ඒක සිත ඇතුලේ අත්දකින්න පුළුවන් දෙයක් පින්නතුනේ. අයි මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න කට්ටියගේ හිත් දැවිලා දැවිලා පිච්චිලා මිත්‍යා දෘෂ්ටික ආගම් වල ඉන්න මිනිස්සු ගිනිගෙන දැවෙනවා. ඔවුන්ගේ මුහුණු පවා පුදුමාකාර විදියට අප්‍රසන්න බවට පත් වෙනවා. ඔවුන්ගේ මානසික ස්වභාවයෙන් ගිනිගෙන දැවෙන නිසා අපිට මේ ඉස්සරහට එන ඕනම කෙනෙක්ව අපිට අඳුන ගන්න පුළුවන්කම ලැබෙනවා. මනස ප්‍රසන්න නම්, මනසෙන් ධර්ම රසය විඳිනවා නම්, ඒකාන්ත වශයෙන්ම මුහුණෙන් ප්‍රසන්න බව හට ගන්නවමයි. සිනහාවේ ප්‍රසන්න බවක්, මුහුණෙන් ප්‍රසන්න බවක් හට ගන්නවා, වචනෙන් ප්‍රසන්න බවක් හට ගන්නවා. මේ වචන ඇතුලේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ගලාගෙන යන්නේ නැහැ කියලා තේරෙනවා. කුඩා දරුවන් වාගේ ඒ ප්‍රසන්න බව හට ගන්නවා. ඒ ඇස්වල, ඒ වචනවල, ඒ සිත්වල, ඒ පැවතුම් තුළ. ඉතින් එහෙම ප්‍රසන්න භාවයෙන් යුක්තව ඉන්නකොට තමන් ලොකු ප්‍රසාදයක් භුක්ති විඳිනවා තමයි. නමුත් ඉතින් අපි යහපත් වූ පමණින් ලෝකයා යහපත් වන්නේ නැත. ඒක එහෙම තමයි. තමන් හොඳට හිටියොත් දෙවියොත් නමට වඳී වගේම කොටියන් මසට ගනී කියලා කියන්න වෙනවා. හිටියොත් හොඳට හැදි දෙවියන් නමට වදි කොටියන් මසට ගනී. එහෙම වෙනවද නැද්ද? දැන් කොටියෙක් මුවා මරාගෙන කන්නේ ඒ මුවා ඌට ඇනපු නිසාද? ඌට ඇනලා නැහැ මුවා කවද? ඒ මස් තිබුණාම ඇති. එතකොට දැන් මේ අපේ ධර්මයේ විවේචනය කරන්නේ මේව වැරදි තියෙන නිසා නෙමෙයි. යම්කිසි භික්ෂුවක්ගේ හරි යම්කිසි ගිහියෙක්ගේ හරි දැටි ද්වේෂසහගත භාවය හා දුෂ්ට භාවය සහ අපාය ලක්ෂණ වලින් පිරුණු කෝකාලික භික්ෂුව වගේ පාපතර සිද්ධාරණ චීවරධාරියෙක් වුණාද මේ ධර්මයට ගරහනකොට අපි ගරහන්න ඉඩ දෙනවා. ඌ ගරහලා පදුම නිරේ උපදිනව ගිහිල්ලා. කියන්නේ භයානකම නිරයක් ඒක වෙන්නතුනේ. බුද්ධාන්තර ගණන් එන්න බෑ. බුද්ධාන්තර කාල ගණන් පැහැෙනෝ ඒ නිරයන්වල. ඒ යක්කුන්ට එහෙම යද්දා කියලා අපිට කියන්න තියෙනවා. ඒක බොහොම භයානක දෙයක්. එනිසා විශේෂයෙන් ගිහි භවතුන්ට කියන්නේ ඔබ අනවබෝධිතව ඉඳී මේ බණ භාවනාවලට බණ භාවනා කරන භික්ෂූන්ට කරෙහිම් වලට විශේෂයෙන්ම මැදිහත් වෙන්නේ නැතුව බොහොම සංසුම වාසය කරන්න කියන අවවාදය අපි කරන. මොකද හේතුව අර භික්ෂුවකටත් වඩා ඒක දැඩි ප්‍රබලතාවයකින් හටගන්නවා ගිහි භවතාවට. භික්ෂූන් එක්ක එකතු වෙලා හරි දැන් අර දේවදත්තත් එකතු වෙලා අජාසත්ත පරිප්පුවක් කෑවනේ. ඒ වගේ තේරෙනවානේ. ඒ මිනිහත් අපාය ගිහිල්ලා අනිත් කෙනාටත් අපාය හදලා දීලා ගියා. ඒ නිසා ගිහි භවත හරියට පරිස්සම් වෙන්න ඕන. ගිහි භවත හරියට පරිස්සම් වෙන්න ඕන. මේත සමහර උපාසකම්මල එනවා ඇවිල්ලා කොච්චර හොරද කියලා කියනවා නම් හාමුදුරුව මෙහෙම බැලුවාම මූණ ගැටෙන්නේ නැති වෙන විදියට කාට හරි කව වෙන විදියට තමයි යා පුටුව තියාගන්නේ. දැන් හොර අම්මන්ට කෙනෙක් කෙනා මේ ඇවිල්ලා එහෙම කෙනෙක් ඉන්න එහා එහෙම තමයි පුටුව තියන්නේ ඉන්නේ. තමයි මේව බලනෝ දැන් මම දැක්ක උද ඉන්නවා. දැන් පේන්නේ නැහැ. ඒ හේතුව කාට හරි මූණ වහගෙන ඉන්නේ එහෙම ඇන්ගල් එකට. ඉඳලා යනවා ඉතින්. කේක් කෑලි එහෙම දුන්නොත් හතරක් පහක් කාලා අනේ පහු ඉතින් දුප්පත් කමට කේක් අපි ලොරියක් ගෙනල්ලා දෙන්න. ඒ දුෂ්ටකමනේ දරන්න බැරි දේ නේද මේ මිනිස්සු ළඟ තියෙන පව්. ඒක මොකද සායනහසෙන් මූණ පේන්න ඉන්න ඕන. මූණ හංගන් එහෙම ඉන්න හොඳ නෑ. දැන් ඔන්න කට්ටිය මූණ එළියට දානවා. හතරට බැලුවම මූණ පේන්නේ ඉන්න ඕන. අර මෙහෙම මේ විවිධ විදියට පුටු තියන්න කියන්නේත් ඒකට. හැමෝම ඒක දර්ශනය වෙනවා. එක පිටුපස්සෙ එක නෙමේ. දැන් අතහරින්න අයිතියක් අපිට තියනවාද? ස්වභාව ධර්මෙන් අයිතියක් තියනවද? නෑ වෙනතුනේ. ස්වභාව ධර්මය කියන කොහේද ඔබට අතහර මේ අතහරින්නේ මොකද්ද? අතහරින්නේ මම ආයිනේ මමත්වේ. මේක සාමාන්‍ය මෝඩ ජනයාට තේරෙන්නේ නැහැ. මේක බොහෝම ගැඹුරු දර්ශනයක්. සාමාන්‍යයෙන් හුදෙක් පොතක වාක්‍යයක් ඉගෙන ගත්ත පමණින් කෙනෙකුට මේක තේරෙන්නේ නැහැ. හුදෙක් අපිට අතහරින අයිතියක් නෑ. අල්ලගන්න අයිතියක් තියෙනවා. අල්ලගන්නත් කිසිසේත්ම අයිතියක් නෑ. අල්ලගන්න ගියත් අහන්නේ ඔව මොකටද මේක නිකන් සිතේ දරාගන්නේ කියලා අහන්නේ. තේරෙන්නේ මීලෝක අල්ල ගන්න අයිතියකුත් නෑ, අතහරින්න අයිතියකුත් නෑ. එහෙමනම් අල්ලගන්නව නම් අල්ලගන්න කෙනා කරන්නේ අයිතියක් නැති වැඩක්, අතහරිනව නම් අතහරින කෙනා කරන්නේ අයිතියක් නැති වැඩක්. අයිතියක් ඇතෙයි කියලා හිතන අයම තමයි ඔය අතහරින්න උත්සාහ කරන්නේ, අල්ලගන්න උත්සාහ කරන්නේ. අල්ලගන්න උත්සාහ කරන්න දෙයක්වත් නැහැ, අතහරින්න උත්සාහ කරන්න දෙයක්වත් නැහැ. එහෙනම් මොකද අපි කරන්න ඕන? ඕක තේරුම් ගත්තනම්, ඕක විදසුන් නුවණින් තේරුම් ගත්තනම්, ඔන්න සංස්කාරකයාගේ අනිත්‍යතාවය තේරුම් ගත්තා. ඒ චිත්ත සංකාරයාගේ අනිත්‍ය තේරුම් ගත්තා. දැන් යමෙක්ගේ හිත දෙවි දෙවි පිච්චි පිච්චි තියෙනවා නම් ඔබ තේරුම් ගන්න ඔබේ හිත ගැඹුරු සිතේ හි රැස්ෙච්ච පාප ධර්ම තමයි මේ දෙවි දෙවි තියෙන්නේ. හත්ෙච්ච පාප, ඒ රැස්ෙච්ච පාප ධර්ම තමයි. අපි මේ උඩු මිනිස්සයා නෙමේ හදන්නේ, යටි සිත, ගැඹුරු සිත, සසරට යන හිතයි මේ හදන්නේ. සමහර අයනේ ඉතින් උඩු සිතට සම්පූර්ණයෙන් කතා කරලා උඩු සිතෙන් ඉතාම හොඳ කෙනෙක් නිර්මාණය කරලා ඇතුළ මලයක්ෂෙක් තියාගෙන ඉන්නවා. පින්නතුනේ මිල මුදල් හම්බ කරන්න නම් මේ වගේ බණ කියන්න ඕනේ නැහැ. ඔය කැලෑ මල් පූජා, වන මල් පූජා, අර පූජා, පිච්ච මල් පූජා, රෝස මල් පූජා, රෝස පෙති පූජා, එහෙම නැත්තම් මොකක් හරි දේවාල සම්බදායක්, අතන පින්කමම්, මෙතන ටුවර් එකක්, අතන කවි ටිකක්, මෙතන මොකක් හරි බිස්නස් එකක් පටන් ගත්තනම් ඕක හරියන්නේ. එහෙම නැත්තම් ත්‍රිපිටක බෙදා දීමක් කියලා මිනිස්සු හිතන්නේ මේ ත්‍රිපිටක පොත් කට්ටලයක් දෙනවා කියලා. මේ පොඩි මේ රුපියල් 4-5000ක පොඩි ටැප් කෑල්ලක් දීලා ඉවරලා එකකට 10-15000ක් එකතු කර ගන්නවා. ඒ වගේ ඒවා 5000ක් 10000ක් කිව්වහම කෝටි ගාන එකතු වෙනවා සුද්ධ මේ ප්‍රොෆිට් එක. මට නෑනේ ඔය අයිඩියා එක ආවේ නේද පටන් ගන්න. ඉතින් ඒක තමයි වැඩි. ඒක තමයි අමු බිස්නස්. මෝඩ පාදකම්මල ටික ඉතින් කනවා කැවිල්ලක් හොඳටම ඒවත් රැවටෙනවා, මුලාවටපත් වෙනවා. අනිත් එක කිසිම පන්සලක භික්ෂුන් වහන්සේ කෙනෙකුට ත්‍රිපිටකයේ අගහිඟය නෑ. තියෙන ඕන පන්සලක තියෙන ත්‍රිපිටකයේ දැ. අනිත් එක මේ ටැබ් කෑලි වල හරි මේ දෙන්න ඕනේ නෑ. යන්න Google Play Store වලට ගහන්න ත්‍රිපිටකය කියලා, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය තියෙනවා ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න ඇප් එක. තේරුණාද? මම නොමිලේ දෙනවා ත්‍රිපිටකය. යන්න ත්‍රිපිටක ඇප් එකට ත්‍රිපිටක කියලා ගහන්න, ඩවුන්ලෝඩ් කරන්න ත්‍රිපිටක ඇප් එක. මේ ප්‍රෝඩාකාරී වංචාකාරී මිනිස්සුන්ට රැවටෙන්නේ නැතුව. එකක් මිනිස්සුත් අපාය යනවා. අර මිනිස්සු මුළු බුද්ධ ශාසනයෙම ඉන්න හාමුදුරුවරු විකුණම් කරනවා. ඇයි මුළු හාමුදුරු 5000කට 10000කට කියලානේ මේක එකතු කරන්නේ? අනේ මිනිස්සුත් විතර අනේ හරි ෂෝ, මේ හාමුදුරුන්ට අත්‍යවශ්‍ය දෙයක් නැති දෙයක් දෙන්නේ. අපි මේකට සංග්‍රහ කරන්න ඕන. මේ ඇප් එක තියෙනවා දාගන්න. සියලු දෙනාම ගිහිල්ලා ත්‍රිපිටකය බලන්න. අන්තර්ජාලයට මුලින්ම ත්‍රිපිටක ඇප් එක දැම්මේ ලංකාවේ නෙමෙයි, ජපානෙන් දැම්මේ මුලින්ම. අපේ මේ සිංහල බෞද්ධයාගේ මේ බෞද්ධ අවබෝධයන් පවා දියුණු කරගන්නට ලංකාව තුළ සිදු කරන මෙහෙවරට වඩා මේ පිටරටියන් අපිට මෙහෙවරයන් කරලා දෙනවා. මේ මිනිස්සු ආදරේ බුද්ධ ශාසන දෙන ගොඩාක් අය ජපාන් ආදාර නොයෙකුත් නොයෙකුත් දේවල් හම්බ වෙන්නේ මේ බෞද්ධ පසුබිමකටත් එක්ක හම්බ වෙන්නේ පොදුවේ බෞද්ධ රටක් බැවින්. ඒ වගේම ධම්මපදය වුණනම් ධම්මපද ඇප් එක තියෙනවා, දාගන්න වොයිස් එක තියෙනවා, නිදානේ තියෙනවා, අටුවාව තියෙනවා, ඔක්කොම කියවන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කිරින්දේ ධම්මානන්ද හාමුදුරුව ධම්ම භාණ්ඩාගාරය කියලා පොත හදලා තියෙනවා. ඒක DVD එක තියෙනවා. දැන් නම් ඒක දුර්ලභයි. ඒක සිංහල, ඉංග්‍රීසි මේ තවත් භාෂා කීපයකින්ම ඔබට මේ ධම්මපදය පරිශීලනය කිරීමේ හැකියාව තියෙනවා. තාක්ෂණය දියුණු නිසා රැවට එන්න එපා. ඒවා සම්පූර්ණ බිස්නස් වැඩපිළිවෙළවල් තමයි ඔය ත්‍රිපිටක බෙදා දෙනවා කියලා මේ රටේ කරගෙන යන්නේ. ඒවයි පාප කර්මය, ඒ සියලුම සම්බන්ධ වෙන හොරු රැළ නිදීවි කියලා අපි විශ්වාස කරනවා. මේ රටේ ගොඩක් තැන්වල කරන ප්‍රෝඩාවක් ඕක. ඇයි මේ බුද්ධ ශාසනය මුල් කරගෙන ජනතාව ත්‍රිපිටකය වෙනුවෙන් පෙළගස්සනවා කියන ඒ අර ජනප්‍රිය මාතෘකාවත් අරගෙන ඇයි බුද්ධ ශාසනය මුල් කරගෙන බුදුහාමුදුරන්ගේ බණ ටික මුල් කරගෙන කොච්චර හොරකම් කරන්නේ කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. පන්සල හදන්න ඕන නම් ඒකේ කෙලින්ම කියන්නේ පන්සල හදන්න. ඈ මේ සීමා මාලකේ හදන්න ඕන නම් එහෙම හදන්න. Tamanට මන්දිරයක් හදා ගන්න ඕන නම් ඒක එහෙම කියන්න. එතකොට ඒක ඉවරයි. තමන්ට සවුන්ඩ් සිස්ටම් එකක් ගන්න ඕන නම් ඒක එහෙමයි කියලා කියන්න. ඈ ඒක එහෙමයි කියලා කියන්න. එහෙම නැතුව මේ බුදුහාමුදුරන්ගේ ධර්මය මුල් කරගෙන එහෙම දේවල් කරොත් ඒ භික්ෂූන්ට අතිශයින්ම කර්ම ධර්ම විපාක විශ්වයෙන් ඔවුන්ට ලැබිය යුතුයි. ලැබෙනවා. ලැබුණාම මෙලව නැත්තම් සංසාරේදී හරි ලැබුණාම දරුණු විපාකවලට අසු වෙනවා. ඒ විපාකවලට ගිහියෝ හසු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහින්ද කරන්න පුළුවන් ප්‍රායෝගික දේවල් තියෙනවා. මේ ශාසනය සැබෑ කළ යුතු ධර්ම තියෙනවා. ඒ තමයි සැඟවිලා වැළලිලා වලලාන නිවන මතු කරලා ගන්න එක. ඕන තරම් පෙරහැරවල් තියෙනවා, මල් පෙරහැරවල් තියෙනවා, හැමතැනම ඩෙන්කුටු ගහනවා, වදිනවා, යදිනවා, හූ කියනවා, නිවන නැහැ. කවි කීකී ඉන්නවා. දරුවන් වල සෑය වටේ ඇවිදගෙන ගියාම දැකන්න පුළුවන් එකම දේ තමයි නිවන නැහැ. කල්‍යාණ මිත්‍රය ළඟින් යනවා, කල්‍යාණ මිත්‍රය ලැබේවා කියලා කියනවා. නිවන් මට මග පෑදේවා කියලා කියන මේ බුදුහාමුදුරු ළඟින් යනවා. මම අපේ හාමුදුරු කෙනෙකුට කිව්වා, ස්වාමීන් වහන්සේ දැන් බුදුහාමුදුරු වැඩියත් මේ මිනිස්සු අඳින වෙලාවට අනිවාර්යෙන් කියයි පොඩ්ඩක් අයින් වෙනවා, අපි බුදුන් වඳිනවා කියලා. බුදුහාමුදුරු ඉස්සරහින් වැඩියත් අනිවාර්යෙන් කිය පොඩ්ඩක් අයින් වෙනවා ඔය හාමුදුරු හිමිනම අපි මේ බුදුන් වඳින වෙලාවක්. ඒ තරම් අන්ධකාරයක ඉඳන් මනෝභාවයක ඉඳන් කෑ ගහනව මිසක් නුවණක් නැහැ. ඒ නුවණක් නැති වීමට හේතුව මම ඔබටම දුස් කියන්නේ. ඔබ දන්නවද ඔබට මෙතෙක් කාලයක් ගහපු සමහර එන්නත්වල ඔබේ මොළේ වර්ධනය විනාශ කළා කියලා? ඔබ දන්නේ නැහැ. දැන් තමයි ඔන්න පරේෂණ මගින් තහවුරු කරගෙන ඉන්නේ. ඒවා පරීක්ෂා කරන්නවත් අපේ රටවල් වල තාක්ෂණය නැහැ. ඒක ජපාන් රටට වගේ හිමේ රටවල් වලින් අපිට උදව්වක් පිණිස අපේ වරන් ගිහලා අපිට පරීක්ෂණ කළා. දැන් එවනවා මෙන්න මේ එන්නතින් උඹලගේ ඔළුවේ වර්ධනය, මොළේ වර්ධනය නැති වෙනවා. මම මේ ලිස්ට් එක ඉදිරියේදී ගෙනල්ලා ඔයත්තන්ට පෙන්නන්න. පරීක්ෂණ වාර්තා ටික වෛද්‍යවරු දන්නේ නැහැ. වෛද්‍යවරුටත් එහා දෙන එකන්නේ ඔය දෙන්නේ මේ මෙනේ මේක ගහපම් මේක වෙනවා කිව්වම ඌක ගහලා දානවා. මොකෝ වෛද්‍යවරයා මොකෝ සාත්‍තර බලන්නේ මේක ඇතුළේ තියෙනවද කියලා. එහෙම නේද? ලිස්ට් එකේ ආවනම් අනුමැතිය ආවනම් කිව්වා එච්චරයි. ලෝකේ එහෙම කරනවද කියලාත් හිතන්න අමාරු. මේ රටත් එක්ක තරහයි, මේ සිංහලයට එක්ක තරහයි. එතකොට පොදුවේ සියල්ලටම ඕ නැති වෙන ගහලා දානවා. ගහ දැම්ම ගමන් ඔළුව ඉවරයි. එතකොට මේ මට්ටමින් හරි ඒකළු මේ මිනිහා නැගී ඉඳලා ඉන්නේ කොහොමද? මේ රටේ හොඳට ඔක්සිජන් තියෙනවා. ඒ නිසා මිනිසුන්ට ඔක්සිජන් ආශ්වාස ප්‍රාශ්වාස වීම නිසා අර මොලේ නැති වෙන කොච්චර ගැහුවත් මොලේ පොඩ්ඩක් වැඩෙනවා. තේරුණානේ? ඒ වගේම මේ මිනිස්සු ගොටු කොල කනවා. අර මොලේ නැති වෙන්නම ගැහුවත් පොඩ්ඩක් ගොටු කොල කන නිසා පොඩ්ඩක් මොලේ අප් වෙලා එනවා. ඒසා ඔය ගහපු එන්නත් වල ඒව මැකෙන ටිකක් කොටුකොල වැඩිපුර ගන්න, ඔක්සිජන් හොඳට ලබා ගන්න. එතකොට ඔය නැති වෙච්ච මොලේ හරි පොඩ්ඩක් රිපෙයාර් කරලා ඉස්සරහට අරන් නිවන් දකින්න පුළුවන්කම ලැබේවි. අතහරින්න දෙයක්වත් නැහැ, අල්ල ගන්න දෙයක්වත් නැහැ. ඊළඟ පියවර මොකද්ද? අපි මොකද්ද කරන්න ඕන? අර එන්නතේ බලපෑමද කොයිද හාමුදුරනේ? මුකුත්ම කල්පනා වෙන්නේ නැහැ. ස්වභාවය තුළ ඉන්න ඕනේ. අම්ම හොඳ උත්තරයක් දුන්න කියන්න බලන්න. තව සතුටින් ඉන්න ඕන. ඔයිද අල්ල ගන්න දෙයක්වත් නැත්නම්, අතහරින්න දෙයක්වත් නැත්නම් එතන ඉඳලා ජීවිතේ සතුටෙන් ඉන්න ඕනේ. මේක යථාභූතම් පජානාති. මේක යථාභූතයේ ගැඹුරු නුවණෙන් යථා තත්ත්වේ යථා ආකාරයෙන්ම දැන ප්‍රත්‍යක්ෂ කොට ආත්ම අවබෝධයකින් පැන නගින්න ඕන මේක. නැත්නම් මේක නුවණ වැටුණයි කියලා මේක වැඩක් වෙන්නේ නැහැ. මේක හදවත අඳුන ගන්න ඕන මේ දහම. සමහර අයගේ නුවණ මේක දන්නවා, හදවත ඒක දන්නේ නැහැ. හිතේ කෙලෙස් රැස් වෙලා මේක හිත අවබෝධ කරවන්න ඕන පින්නතුනේ. මේ හිත අවබෝධ කරගත්තොත් අර මෙතුමිය කියෝ වගේ සතුටෙන් ඉන්න පුළුවන්කම ලැබෙනවා. වෙනදට වඩා පොඩි පොඩි පංචස්කන්ධ වේදනා ටිකක් සහ බාහිර වේදනාකාරක ටිකක් ඉතින් ඇති වෙනවා තමයි විඳින විඳවන ප්‍රමාණයට සහ දකින ස්වභාවයට අනුව. නමුත් වෙන දා තරම් මේවයින් පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. මොකද දරාගත යුතු දේවලුත් තියෙනවා නේ. ඉවසා දැනගෙන ප්‍රහාණය කරගන්න ඕන දේවලුත් ටිකක් තියෙනවා. දැන් බුදුහාම ඈ සිහිය පවත්වන්න පුළුවන්කම. මොන සිහියද පවත්වන්නේ? සම්මා සතිය. සම්මා සතිය පවත්වන්නේ පුජ්‍යල සතිය එහෙම නෙමෙයි. මම ස්ත්‍රියක් කියන අදහසින්, පුරුෂයෙක් කියන අදහසින්, පුජ්‍යලයෙක් කියන අදහසින් සිහිය නෙමෙයි. ඒ සිහිය නෙමෙයි, ධර්මයේ සිහිය. ධර්මයේ සිහිය පවත්වන්නේ. ඇත්තටම අපි අල්ල ගන්නත් දෙයක් නැත්තම්, අතහරින්නත් අයිතියක් නැත්තම්, අල්ල ගන්නත් අයිතියක් නැත්තම් මේ ලෝකේ ස්වභාව ධර්මයෙන්ම අපි මොනවද කළ යුත්තේ ඊළඟ පියවරට? දැන් මම මේ කියන කතාවෙන් ඔබේ සියල්ල අත්හැරෙන්නේ නැද්ද කියලා බලන්න. හොඳට නුවණින් බලන්න, රස විඳින්න. සියල්ල අත්හැරෙන වචන ටිකක්ද මේකේ තියෙන්නේ, නැත්නම් කොහේ හරි හිර වෙනවද කියලා බලන්න. නිහඬත්වයකට පත් වෙනවා කියලා. ඈ කැළඹිලි නැති තත්වයකට පත් වෙනවා. එහෙමයි. කැළඹිලි නැති තත්වයකට පත් වෙනවා. මේක පින්නතුනේ සබ්බේ සංඛාරා අනිච්චයි අදාපඤ්ඤාය පස්සති අතනිම්බින්දති දුක්ඛේ සමගෝ විසුද්ධිය. මේ තමයි බුදු වදන. යථා තත්ත්වයේ නුවණින් දැකීමෙන් දුකෙන් අත මිදීමේ මාර්ගය. වෙන මාර්ගයක් නෑ. බුදුහාමුදුරුවන්ගේ මේ මුළු ත්‍රිපිටකයේම පරම ශ්‍රී සත්‍ය වූ මේ ත්‍රිපිටකයේම පින්නතුනේ පවතින්නේ. කවුදර මේ සිවුරු දාගත්ත මීහරකෙක් කියලා තිබ්බා මම ත්‍රිපිටකයේ බොරුයි කියනවායි කියලා. උගේ අම්මා වූ අදාපු වෙලා හොඳ නැතිකම නිසා. ඉතින් ඒ නිසා මේ පරම ශ්‍රී සත්‍ය වූ ත්‍රිපිටකයේ ධර්මයේ හැම තැනම දේශනා කරලා තියෙනවා. දේශනා කරන මොහොතේම කවුරු හරි ඉදිරියේදී ඉස්සරහ නිවන් දැකලා තියෙනවා. හැම ධම්මපද ගාථාවකම මගට මාර්ග ඵලයකට හැම ධම්මපද ගාථාවකෙම කවුරුන් හෝ පැමිණිලා තියෙනවා. එතකොට වෙන මොකද්ද? දේශනා ප්‍රතිහාරයමයි නිවන් දැකීමේ තියෙන එකම ප්‍රමුඛ මාර්ගය. ඒ මාර්ගයෙන් යා කර්මස්ථානය ලබා ගන්නවා. ඒ කර්මස්ථානය ෂණිකව වැඩුණොත් එවලෙම දකිනවා. එහෙම නැත්නම් පුහුණු කරද්දී ඒක විදර්ශනාමය භාවනා වඩද්දී එයා දකිනවා. හැබැයි ඒක උපකාර කරගන්නේ කොතනින්ද? දේශනාවේ. භාවනා කිව්වහම කොහේ හරි භාවනා මධ්‍යස්ථානයක් කිව්වහම අපේ මිනිස්සු හිතන මේ බුදුහාමුදුරන්ගේ එකක් වෙන්න ඇති. දැන් අනිත් ආගම් වලත් තියෙනවා මෙඩිටේෂන් ආයතන. භාවනා කිව්වම ඕනම භාවනාවක් හොඳ භාවනාවක් නෙමෙයි. ත්‍රස්තවාදීන් පවා භාවනාවල් කරනවා. භාවනාවේ හොඳ භාවනාව හොයාගන්න ඕන. භාවනාවේ බුදුහාමුදුරන්ගේ භාවනාව හොයාගන්න ඕන. භාවනාවේ නිවන් මඟ පෑදෙන භාවනාව අපි හොයාගන්න ඕන. එනිසා ඥානය ෂණිකව උපදිනවා. ඒ ඥානය උපදින තුන ඥාන දර්ශනය ඇති කරගන්නවා. මොන ඥාන දර්ශනද ඇති කරගන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා කියන එක. නිවන් දකිනකොට අවසාන සංඥාව අතහැරන මොහොතේදී එයා දකින්නේ එකම එක දේ මොකද්ද? මම දැක්කා සබ්බේ සංඛාරා අනිච්චා කියලා. මං අවසාන සංඥාවෙත් අවසාන සංඛාරයේත් අවසාන විඥානයේත් මම ඇලෙන්නේ නැතුව මම ගිලිහුණා, නිදහස් වුණා මම කියලා එයාට සතුටක් ඇති වෙනවා, ප්‍රීතියක් ඇති වෙනවා, නොසිඳෙන දහමක් ගලාගෙන එන්න පටන් ගන්නවා. අන්න එදාට තමයි පින්නතුනේ අහෝ සපතක්. ඒක හදවතින් ගැලවිලාම යනවා, ආත්මෙන් ගැලවිලාම යනවා. ඒක දැක්කට පස්සේ නම් අපි ඒක තඹ දොහිතුවකට ගණන් ගන්නේ නැහැ. ලොකු වැලියු එකක් දෙන්නේ නැහැ. දැන් නිලයත් තලයක් තරා ගත්තාම, උපාධියක් දෙකක් දාගත්තාම බලන්නකො මිනිස්සුන්ගේ ඇඟේ පතේ දාගෙන දින ලොකු හයිය. නැත්තම් ડોක්ටර් තනතුරක් වේවා, නීතිඥ තනතුරක් වේවා තියන්නකො බලන්න බොඩි මේ එක ලැන්ග්වේජ් එක. ඒව මොකවත් අපි දාගන්නේ නෑ. නමුත් ඔය ලෝකේ තියෙන උපාධි ප්‍රකෝටියකට වඩා මේ දර්ශනේ ශ්‍රේෂ්ඨයි, උත්තරීතරයි. එහෙනම් ඉදිමෙනවා නම් ඉදිමෙන්න ඕන පැලෙන්න. තේරෙනා නේද? ඉදිමෙනවා නම් ඉදිමෙන්න ඕන පැලෙනකන් ඉදිමෙන්න ඕන. නමුත් එහෙම නෑ. පොඩි ළමෙක් වගේ උන්වහන්සේලා වාසය කරනවා ඇති. ඒත් ඒ ඉතාම අසීරු සහ අමාරු කාර්යයක් මේ ලෝකේ තියෙන සියලු වචන ශාස්ත්‍රීය දැනුම් අවබෝධ කරගන්නවට වඩා, පරිචරයක් බවට පත් වෙනවට වඩා, පඬිවරයෙක් වෙනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ආර්ය ධර්මයෙන් පඬිතෙක් වීම බොහොම අමාරුයි. ඒක අසීරු කාර්යයක්. පැති දෙකකට යන්න සිද්ධ වෙනවා. ලෞකික ලෝකේ යන්න ගියා නම් එහෙම මේක නැති වෙනවා. මේක යන්න ගියාම ලෞකික ලෝකේ නැති වෙනවා. ඒක හරි. දැන් අපේ ගෞතම සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේට තියෙන්නේ මොකද්ද? ආධ්‍යාත්මික ලෝකේ බුදුරජාණන් වහන්සේ බුද්ධියේ ඥානේ උන්වහන්සේට රටවල් අයිතිත් නැහැ, ආරාමයක් අයිතිත් නැහැ, ගෙයක් දොරක් මොකක්වත් අයිතිත් නැහැ ආධ්‍යාත්මික ලෝකේ. අපිටත් වෙන උතුර මේ බාහිර පඬිතකම් අරව මේව සම්මාන ඒව මේ මොකක්වත් නැහැ. ඒව පස්සේ යන්න තිබුණා, යන්න ගියා, යන්න කියලා එන්නත් කියලා අඬ ගැහුවා නෑ. අපි කැලෑවල් වල පැන්නා. අපි කැලෑවල් වල ඉන්න ස්වාමීන් වහන්සේලා සොයාගියා. අපි කැලෑවල් වල ඉන්න මේ ආධ්‍යාත්මික ගවේෂකයෝ සොයාගියා. ඒ කාලේ මං අරවට එදෙව්වා නම් අර දෙකක් තුනක් තියෙනව එන්න පුළුවන්. ඉතින් මාත් එහෙනම් ওই ස්කෝල් එක ගුරුවරයෙක්, පිරිවෙනක උගන්වන කෙනෙක් හැටියට ඉන්නවා. එච්චරයි. දැන් ඔයගොල්ලෝ කැමතිද නිකන් පිරිවෙනක උගන්වන කෙනෙක්ගේ බණ ටික අහන්න? අම්බෙන්නේ ටික. ඉස්කෝලේක උගන්වන මේ ගුරු හාමුදුරු කෙනෙක් වුණා නම් මේ ටික අහන්න හම්බෙන්නේ නැහැ ඔබට. මේ දර්ශන කොටස අහන්න හම්බෙන්නේ නැහැ. සියල්ල අනිත්‍යයි. කොතනින්ද දකින්න ඕන? යදා පඤ්ඤාය. ඒකෝ නිකම්ම ප්‍රඥාවකුත් තියෙනවා. කොහොම ගැඹුරු නුවණකුත් තියෙනවා කියලා මතක තියාගන්න. සාමාන්‍ය නුවණකුත් නෙමෙයි මේක. යථා තත්ත්වයේ යථාකාරයෙන් දකින ගැඹුරු නුවණකුත් තියෙනවා. ඒ ගැඹුරු නුවණින්ම දකින කල අවසාන සංඥාවත් මුදවන තැන එකෙන් ඔබ නිදහස් වෙලා ඔබට පුළුවන්කම තියෙනවා ජීවිතේ අවබෝධ කරගන්න, ජීවිතේ දකින්න කියන තුනේ. ඒක දකින්නකම් දන්නේ නැහැ. යන්න ඕන විශ්වාසයෙන්, ශ්‍රද්ධාවෙන් මග ගැන පියම් කිසි අවබෝධයකින්. දැන් මේ මේ මෙහෙම තියෙන බුදුහාමුදුරුවෝ කියන මෙන්න මෙහෙම කතාවකින් මේක උපමා කරලා තියෙනවා. කවුරු හරි කියනවා අර ඈත ගමට වහිනවා කියලා. එක්කෙනෙක් ඉන්නු මෝඩෙක් වගේ විශ්වාස කරනවා. තව එක්කෙනෙක් ඉන්නවා ඈතකමට වහිනවද කියලා මෙහි ඉඳන් දකිනවා. කොහොමද දකින්නේ? ඒ පැත්තෙන් හමායන සුළඟට තමන්ගේ නහය දික් කරනවා. නහය දික් කළා බලාගෙන යනවා. හුස්ම ගන්නකොට වැහි උළඟද නැද්ද කියලා හිතා ගන්න බැරිද? හිතා ගන්න පුළුවන්. ඒ පැත්තෙන් එන සුවඳ, ඇහි උළඟත් එක්ක එන සුවඳ, සුවඳක් අමුතු සුවඳක් එනවා. ඒ සුවඳ දැනෙනවා. ඊට පස්සේ නිකක් ඈත අහසේ ඒ පැත්ත කළු කළාද කියලා බලා ගන්න පුළුවන්. යන්තම් ඡායාවක් කරේ. ඒකත් පේනවා. තව විදුලි කොටන ඕ ඉරිහිම අහස දකින්නටත් ඉඩ තියෙනවා. ඈත සමහරලාට පොඩි ගොරවන හඬත් ඇසී නොඇසී ඇහෙන්නටත් ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ සංඥා ටිකක් එනවද කියලා පේන්න ඕන. එතකොට පෙනුනහම එයා තීරණය කරනවා මේක බුදුහාමුදුරුවෝ දේශනා කරපු උපමාවක්, මං හදපේගන්නේ නෑ. එයා ගමට වහිනවද නැද්ද කියලා. ඒ සමහර අය නම් අමු අමුවෙන් ඉතින් විශ්වාස කරනවා. නෑ පින්නතුනේ ඔහොම නෙමේ, ඔය භාවනා කරන්න මෙන්න මේ ආකාරයයි. සතර ධ්‍යාන වඩන්න ඕන, සතර ධ්‍යාන වඩා ඊට පස්සේ අට්ටික සංඥා වඩන්න ඕන, අට්ටික සංඥාවෙන් දස සීවතික වඩලා ඊට පස්සේ චතුර්ථ ධ්‍යානයෙන් ආය ද්විතීත ධ්‍යානයට සමවැදිලා ද්විතීය ධ්‍යානයේ ඉඳලා නේව සංඥා අසඤ්ඤායතනෙ අරමුණු කරගෙන ඉඳලා ආකාස සංඥායතනට සමවැදිලා එතනින් නිවන් දකින්න ඕන කියලා කවුරු හරි කෙනෙක් අඬ ගහනවා. බලන්නකෝ ආනන්ද හාමුදුරු කරපු දෙයක් මෙච්චර කාලයක්, මෙන්න නිවන් මඟ මේ හාමුදුරු කියන්නේ මෙන්න කියලා යනවා. දැන් මේ අහපු එක චතුර්ථ ධානය දන්නෙත් නැහැ, ඈ අට්ටික සංඥාව දන්නෙත් නැහැ, සීවතකේ දන්නෙත් නැහැ, ආයි තුතීත අධ්‍යයනයට සමවදිනවා කියන එක දන්නෙත් නැහැ, ආකාශ සංඥායතනය දන්නෙත් නැහැ, නේව සංඥා නාසඤ්ඤායතනය දන්නෙත් නැහැ. ඒකෙන් නිවන් දකින්න පුළුවන්ලු. ඒ කවුද? ඔය තමයි අම මොඩේ. අගක් නෑ මුලක් නෑ මොකද්ද දන්නේ කිව්වා මේක තමයි මග කිව්වා එහෙම නැත්තම් කවුරු හරි එක්කෙනෙක් ඉඳලා තමන්ගේම ඉත්තේ දානවා ඉත්තේ දාලා එයා කිව්වොත් මන් නිවන් දැකලා ඉන්නේ දැන් මෙහෙ එහෙම දෙයක් කරපු පුජ්‍යලේ කිටි අර ක්‍රෝඩාකාරයා අර අංකටුසේ කිටියනේ ඒ අංකටුස වෙනවම මේ එක්කෙනෙක් දාලා ඒ මිනිහා ඇවිල්ලා මේ පාපොච්චාරණය කළා අනේ හාමුදුරනේ මට තමයි සිවුරක් දාලා මේ මිනිහා කිව්වේ ඔබ වහන්සේ කියන අවබෝධයට පත් වෙලා මං ආඉන්නේ කියන්න කියලා පොළඹවලා ඒ මිනිහා මෙහි ඇවිල්ලා මෙතන පාපොච්චාරණය කළා අනේ හාමුදුරනේ මට සමාවන්න දහස්වරක් මං ඒ පාප කර්ම කළා අවබෝධය නොවූ අය අවබෝධය වූ පුජ්‍යලයන් හැටියට ප්‍රකාශ කරමින් පෙන්නමින් අනිත් අය. එතකොට අනිත් අයට ගිහින් හැම තැනම ප්‍රචාරය කරේ මොකද? ආවල් තන ආවල් අවබෝධ වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් දැනත් ඉන්නවා. 2200ක් රහතන් වහන්සේලා හදන්න හැදුවේ කට්ටිය. මෙතන ඉන්න නේද සෙට් එක ගියපු? ඔබලා එක්කෙනෙක් අත උස්සන්නේ එක දවසක් හරි ගියපු? ආ ඉන්න ඉන්න ඉන්න. නෑ නෑ හසරේ තව ඉන්න මේ අත උස්සන්නේ නැති හැටියට. ඒ මහා ධර්මයේ වෙනුවෙන් කරන ලද සාපරාදී ක්‍රියා මේ මගෙත් වරද මම මුල් කාලෙදී එයාගේ මේ කියන්නේ මොකද්ද කියලා අහපු නැති කාලෙදී මං කිව්වා අනේ කමන්නේ කවුරු හරි ස්වාමින් වහන්සේ කෙනෙක් නිවන් මඟ අවදි කරනවා නම් ඒ තැන් වලට යන්න ගිහිල්ලා ධර්මය අහන්න ප්‍රගුණ කරගන්න කියලා ඉතින් මම මේ සිතින් කිව්වා මට ඒ කවුරු හරි කෙනෙක් ගෙනල්ලා දුන්නා අහපිය කියලා අන්න ඇහුවට පස්සේ තමයි මම දැනගත්තේ මේ යකා කියන්නේ මොකද්ද කියලා. එතන ඉඳලා තමයි මම බලන්න පටන් ගත්තේ. නැත්නම් ඉතින් මම කියන්නේ මොකද මට කිසිම ඉරිසියාවක් තරහක් එහෙම ඇති වෙනවද කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් සත්‍ය වූද නිවන් මඟ වූද යථාර්ථවාදී වූද ධර්මයට විනයට ලෝක සත්‍යයට ගැලපන්නා වූද ධර්මයක් දේශනා කරනවා නම් මම උන්වහන්සේට හදවතින්ම මෛත්‍රී කරනවා ආශිර්වාද කරනවා අගය කරනවා උතුම් කොට සලකනවා. ඒ වගේම කමන්නේ ලදුරු පාසල් බණක් හරි කමන්නේ කියමින් මේ රටේ මිනිසුන් මොකක්වත්ම දන්නේ නැති මිනිස්සු ධර්මයේ තුල පිහිටවනවා නම් මම ඒකටත් ආශිර්වාද කරනවා. මාව විවේචනය කරන්නේ නැතුව උඹලගේ ලදුරු පාසල් වැඩි කරගෙන ඵලයල්ලා. මාව විවේචනය කරන්න ආවොත් මං අදින ඔක්කොම හුණු කිල්ලටවල් තියනවල තියන හුණු මං අදින එමුණු. නේද? ඉතින් මට එහෙම කරන්න ආවොත් මම ඒකට උත්තරයක් ලබා දිය යුතුයි. නිසා නැත්තම් කරගෙන යන්න අපි තරහක් නැහැ. එහෙව් සංසාරයක් එහෙව් ලෝකයක් වෙන තුනේ ඒ නිසා මේකෙන් වලකෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඥාන සම්පයුත්ත සමාජයක් භික්ෂු සමාජයක් ඥාන සම්පයුත්ත උපාසක සමාජයක් උපාසිකා සමාජයක් බිහිවීම. එවිට දැනගන්නවා අර ඈත කතාව අර වැස්සේ කතාව. ඉතින් අපි පින්නතුන්ට බලන්න මේ ආනන්දහමද දේශනා කරන එක මේ 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 ක්‍රමේ මේ ඥානය මේ විදියට විහිදුවා මේකේ එන්ඩ් එකේ මොකද්ද තියෙන්නේ? නිරෝධයද තියෙන්නේ? එහෙම නැත්නම් රෝධයද තියෙන්නේ? සංසාර චක්‍රයට හසු වෙනවද සංසාර චක්‍රේ මිදෙනවද? මිදෙන එකට කියනවා නිරෝධය. සංසාර චක්‍රයට එකතු වෙන එකට කියනවා ප්‍රෝධය. රෝදෙන් මිදෙනවද රෝදයට එකතු වෙනවද බලන්න කෙලවට බලාගෙන යන්න ගිහිල්ලා මේකේ තියෙනවද මේක දිට්ටිගත වෙනවද ඈ සංකල්පගත වෙනවද මේව වචනවලට ගත වෙනවද මේක ලෝක උපාදාන භවවලට ජාතිවලට වැටෙනවද කියලා බලන්න. අන්න ඒක අර ඈත වැස්ස මනිනවා වගේ මනින්න. ඊට පස්සේ යාට විශ්වාසය ඇති වෙනකොට තහවුරු වෙනකොට නිමිති සාධාරණ වෙනකොට එයායි මග යනවා බය නැතුව. ඔය කතාව බුදුදහමේ කියවලා තියෙන බෝසතාණන් වහන්සේගේ කාලේ දේවදත්තගේ කණ්ඩායමක් හිටියා. මේ බෝසත් කාලේක ඒ වගේම බුදුරජාණන් වහන්සේගේත් කණ්ඩායමක් හිටියා ගැල් 500 තියෙන වෙළඳ දෙන්නම. පින්නතුනේ දේවදත්තගේ කණ්ඩායම ගියා. දේවදත්තගේ කණ්ඩායම ගියාම එක මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා කාන්තාරාසිතෝ ජීවත් වෙන කෙනෙක්. මේ මිනිස්සු කරන්නේ මේ ගැල්කරුවන්ගේ ගැල්ලාදී හොරකම් කරලා ඒ ගැල්කරුවෝ එක්ක මරණයට පත් කරලා විනාශයට පත් කරලා ඒ උන්ගේ තියෙන ගැල්වල තියෙන බඩු හොරකම් කරගෙන තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. මුහුදු මංකොල්ලකාරයෝ වගේ ගැල් මංකොල්ලකාරයෝ. ඉතින් ගැල් මංකොල්ලකාරයෙක් ඇවිල්ලා කිව්වා, අයියෝ මොකටද ඕගොල්ලෝ ඔච්චර කෑම බීම මේ ජලය රැගෙන යන්නේ? අර ශාස්ත්‍රීය ඈත අර ගමක් තියෙනවා මෙතනින් අර කන්දෙන් එහා පැත්තේ, එහෙට හයියෙන් වැහි වහිනවා, ජලය තියෙනවා, මල් පළතුරු එළවලු ඕන තරම් ලාබෙට කන්න බොන්න තියෙනවා, මොකටද මේ අමාරුවෙන් මේ සතුන්ටත් මේක හරි හිරි හැරයක්, ඕගොල්ලන්ටත් හරි අමාරුවෙන් මේක ගෙනියන්න, ඔය අපරාධියෝ ගෙනියන්නේ කන්න බොන්න කිව්වා. ලස්සනට ඇඳල පැඳල සුන්දර වචන වලින් කිව්වා. කීප ගමන් රැවටුණා, මේ මිනිස්සු කර වැඩි ජලය ඔක්කොම පැත්තකට දැම්මා, ඉවත් කළා, අර මනුස්සයට දුන්නා, ඊට පස්සේ ආහාර පාන ආදී කෑවා, අනිත් අයටත් දුන්නා, විසි කළා. දැන් ඔක්කොම ඒවා හිස් කරලා ඔක්කොම සැහැල්ලු කරත් වලින් යනවා. කන්දෙන් එහා පැත්තට ගියාට පස්සේ තමයි පේන්නේ තව තවත් කාන්තාර, තව තවත් කාන්තාර. දැන් මොකද වෙන්නේ? ජලය නැහැ, කන්න නැහැ, බොන්න නැහැ, මොකවත් නැහැ. මොකද වෙන්නේ? අරගොල්ලෝ සියලුම දෙනා මිනිස්සු ටික මිය යනවා. ඊට පස්සේ හරක් ටික මේ යනවා. ඒ පැත්තෙන් අනිවාර්යෙන් දන්නව මෙච්චර දුර ගියාම මේ ගැල් ටිකේ කාර්යය මේ ටික මේ යනවා කියලා දන්නව. අර පුජ්‍යල ඊට පස්සේ අරගෙන ඇවිල්ලා අර බඩු ටික අරගෙන යනවා. ඉතින් බෝසතාණන් වහන්සේත් ওই මාවතින්ම ගියා. ඉතින් දේවදත්තක කණ්ඩායම අර විදියට මළා. බුදුහාමුදුරන්ටත් ගියාම ඔය පුජ්‍යල ඔය විදියටම ලස්සනට ඇඳලා පැළඳලා ඇවිල්ලා කිව්වා, අර එහා පැත්තේ කන්දේ අර විදියට මල් පළතුරු තියෙනවා, ආහාර පාන තියෙනවා, මොකටද ඔය කාන්තාරේ මෙච්චර බඩ මේ ආහාර පාන අරගෙන ගෙනියන්නේ කියලා කිව්වහම බෝසතාණන් වහන්සේ ඉතින් අනිත් අය කිව්වා, එහෙනම් අපි මේ අයින් කළා යමු නේද කියලා. ඕ කලබල වෙන්න එපා, එයාට වැහි තියෙනවානේ. ආ වැහි තියෙනවද කියලා බැලුවා. අර විදියට බැලුවා, වැහි සුවඳක්වත් නැහැ. විදුලි කොටනෝ පේන්නේ, අහස කළු වෙලා පේන්නේ, වලාකුලක් පේන්නේ. එහෙ වෙහිනේ තේරුම් ගත්තා. එහෙ මල් පරතුළු තියනවා, මේ සෑහෙන එලෝලු පරන් තියනවා. බැලුව ශාස්ත්‍රීය පලාතක් නම්, දූපතක් නම්, ප්‍රදේශයක් නම්, ඒකේ කුරුල්ලෙක් හරි විහාමිනෝ පේන්න ඕන. කුරුල්ලෙක්වත් විහාමිනෝ පේන්නේ නැහැ. කිව්වා, මේ පුජ්‍යලයා කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන් කම නෑ. කිසි කෙනෙක් තමන්ගේ ආහාර පාන බැහැර කරන්න එපා, තමන්ගේ ජලය බැහැර කරන්න එපා, තමන්ගේ ආරක්ෂාව හොඳින් සුරක්ෂිත කරගෙන යන්න කියලා කිය. ඉතින් පස්සේ මගේ යනකොට අර දේවදත්තගේ හරත්ත ටිකේ ඔක්කොම මැරිච්ච මිනිස්සුත් පහු කරගෙන බෝසතාණන් වහන්සේට ඒ කරත්තත් පහු කරගෙන යන්න හැකියාව තිබුණා. ආන්න ඒ වගේ කිව්වා අර දේවදත්තගේ කණ්ඩායම දහසු වෙච්ච ගම, මේක නිවන් මගයි කියලා අහුවෙනවා, අගක් මුලක් දකින්නේ නැතුව. ඒ නිසා හොඳ නුවණින් කටයුතු කරන්න, හොඳ නුවණින් කටයුතු කරන්න අර බෝසතාණන් වහන්සේ වගේ. ඒ කියන දේ තුල එන්ඩ් එක ඔබ දකින්න, ඒ කියන දේ කෙලවරෙහි අවසාන ප්‍රතිෂ්ඨාව ඔබ දකින්න. ඔබ දෘෂ්ටියෙන් මිදෙනවද? ඔබ පංච උපාදානස්කන්ධයෙන් මිදෙනවද? ඔබ මේ සදායතන සති ඉන්ද්‍රිය ඉක්මවනවද? සදායතන ඉක්මවනවද? ඉන්ද්‍රිය සය ඉක්මවනවද කියලා බලන්න. ඉන්ද්‍රිය සය ඉක්මවනවද කියලා බලන්න. අකාලිකත්වයට පත් වෙනවද කියලා බලන්න. සියලු ලෝකයන්ගෙන් මිදෙනවද කියලා බලන්න. එවැනි තැනකට තමන්ගේ ගමන් මඟ තමන්ගේ නුවණ යොමු කරන්න, ඉලක්කගත කරන්න ඕන. පින්නතුන්ට සදහම්මාල් පොතෙහි ලියලා තියෙනවා හොඳ වැකියක්. සෑම විටම ඔබගේ චින්තනයට ඔබින් නිවන පිහිටා ඇත. ඔබගේ චින්තනයේ යම් තාක් දුරක විහිදේද ඊට ඉපෙටින් නිවන පිහිටා ඇත. මම ඉතින් ගිහින් කියන්න තියෙන අපිට නම් තේරෙන්නේ නැහැ ඒ බණ අපිට තේරෙන්නේ. ඒක ඇරෙන වෙන මොකුත් කියන්න දෙයක් නැහැ. ඉතින් නුවණ මදි නම් විදර්ශනා කරන්න අමාරු නම් ඒක හරි මම පිළිගන්නවා. ඔබට අවබෝධ කරගන්න මේක අමාරුයි. මොකද ඔබ ඉන්නවට වඩා ලක්ෂ කෝටි වාරයක් ඉහළින් තියෙන ධර්මයක් මේ කතා කරන්නේ. මේ සමාජයේ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේට වීසි කරලා දාපු වලලාලා දාපු ධර්මයක් මේ කතා කරන්නේ. ඔබගේ චින්තනයේ යම් තාක් දුර විහිදේද ඊට ඔබෙන් නිවන පිහිටා ඇත. එතකොට සිතම අල්ලගෙන පමණක් හිතන කෙනෙකුට මේක ගන්න අමාරුයි. සිත අතහැරලා එයාට දකින්න පුළුවන්කම තියෙන්න ඕන. සිත අතහරින්න. සිත අතහැරලා බලන්න. නැත්තම් ඔබේ ඥානය අර අනන්තයක දක්වා විහිදෙන්න ඉඩ දෙන්නේ සිත අල්ලලා බැඳ ගන්නව නැවතත් ඉන්ද්‍රියන් වල. අතහැරීමෙන් බැලුවොත් පමණයි පින්නතුනේ ඉන්ද්‍රියන් හයත් අභිභවා යන සීමාවකට යන්නේ. ඔර ඥාන රැඳල බැඳ ගන්න සීමාවට කියන්නේ ඕරම් භාගීය සංයෝජන. මේ පෘථුවියේ තියෙන මේ පෘථුවියට අල්ලලා බැඳ ගන්නා වූ සීමාවක් තියෙන ආකර්ෂණ බලයක් තියෙන සීමාවක් තියෙන. එතනින් ඔබට ගියහම මේ සීමාව කැඩෙනවා නැති වෙනවා. අපේ සිතෙත් තියෙනවා. අපේ සිතෙත් තියෙන මේ ඉන්ද්‍රිය ධර්ම සීමාව, සිත විහිදෙන සීමාව, සිත ආකර්ෂණීය සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට ගියහම මේ එකක්වත් වැලියු නෑ. ඒ කියන්නේ අගයක් නෑ. ඒකයි වටිනකමක් නැහැ. ඒකට රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල තියෙන මේ ඇලීම් ගැටීම් වල තියෙන ස්වභාව ලක්ෂණය නැහැ. එතනින් එහාට නැහැ. එහෙනම් දැන් මේ ඉන්ද්‍රියන්ට අල්ල ගන්න දෙයක්, ගෝචර කර ගන්න දෙයක්ද මේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ නිවීමේ ධර්මය? නෑ නේද? තාම විශ්වාසයිද ඒක? බාගෙටද හොඳටමද? නිවනේ හැඩය මොකද්ද? ඔයද නිවනේ හැඩය කියන්න? හැඩයක් නෑ. නිවනේ වර්ණය මොකද්ද? නිවනේ වර්ණයක් නෑ. නිවනේ හඬ මොකද්ද? යා ගාන්ටාර හඬ? හඬක් නැහැ. නිවනේ හඬක් නැහැ. නිවනේ ගන්ධේ මොකද්ද? ආ ගන්ධක් සුවඳක්, ගන්ධයක්, මොනම ගන්ධයක්වත් නැහැ. නිවනේ දිවට දැනෙන රස මොකද්ද? රසයක් දැනෙන්නේ නැහැ. නිවනේ ලැබෙන ස්පර්ශය මොකද්ද? ස්පර්ශය කරන දේකුත් නැහැ. නිවනේ හිතට ගන්න පුළුවන්, හිතට මොකක් ගන්න ආකල්පයක් ගන්න පුළුවන්, ආකාරයක් ගන්න පුළුවන්. නිවනට මේ හැඩයක් තියෙන්න ඕන හිතට. ඒ ඉන්ද්‍රියන් වලින් නිර්මාණය වෙච්ච හැඩයක් තියෙන්න ඕන. එතකොට නිර්වාණයේ තියෙන ස්වરૂප ලක්ෂණය, එහෙම නැත්නම් වින්දනීය ලක්ෂණය මොකද්ද? විඳනීය ලක්ෂණයක් නෑ, විඳනීය ලක්ෂණයක් නෑ. එහෙමනම් මේ විඳනීය ලක්ෂණ සහිත සදායතන යොදාගෙන මොකද්ද කරන්නේ ඔයත්? අර එක මහත්තයෙක්වා හාමුදුරනේ ඔබ වහන්සේගේ ධර්මය ගැන කල්පනා කරන්න කියලා මගේ නිකම් මොලේ මයිල්ලෙයිද කියලා සැකයි කිව්වා. ඒතරවට හරි බුදුම දේවල් තියෙන්නේ, මේ මොලේ මයිල්ලෙයිද කියලා කියන්න බැරි වුණා. ඒතරවට කල්පනා කරත්තේ පින්නතුන් මේක ඔබ වැනි ගිහි ගෘහස්ත පින්නතුන්ටම මේක ලැබීම ඔය ඇත්ත භාග්‍යවන්ත වෙන්න ඕන. මේක දෙන්නේ සාමාන්‍යයෙන් සියල්ල පැහැර දාලා යන කෙනෙකුට තියෙන ධර්මයක්. ඔබට අවබෝධ නොවුණයි කියලා ඔබ මග යන එක ගැන පවා ඔබ සන්තෝෂ වෙන්න ඕන. ඔබට මේක ලැබීම පිළිබඳව අද නූතනේ ගත්තොත් සිවුරු පුරව ගත්ත මහා සංඝයා වහන්සේටවත් මුණ ගැහෙන්නේ නැති දර්ශන වේදය ඔබට මුණ ගැහෙනවා. දැනුමින් කියන හාමුදුරු කෙනෙක් නෙමෙයි, දැනුමින් කියන අය ඉන්නෝ. මටත් එදී හොඳට දැනුමින් කියනවා. නමුත් දැනුමින් කිව්වට ඇත්තන්ට අවසාන තීරණය ගන්න නිරෝධය ගැන කියන්න බෑ. බුද්ධ කාලේ හිටිය දැනුමින් කියන මහා ධර්මදර මහා ධර්මප්‍රචාරක හාමුදුරු කෙනෙක්. එයාට ඉන්නෝ ලක්ෂ ගණන් සෙනඟ. බුදු හාමුදුරු ළඟට ඇවිල්ලා රහතන් වහන්සේලටත් අභියෝග කරනවා. ඒ රහතන් වහන්සේලා මොනවද දන්නේ කියන්න, මේ මම කොච්චර දෙයක් කරනවද කියලා එහෙම කියලා කිව්වා. කියලා රහතන් වහන්සේත් පැත්තකින් වැඩ ඉන්නවා. වැඩ ඉන්නවා අර පැත්තෙන් ඉන්නවා ධර්මදර දැනුමින් පරිපූර්ණ වූ භික්ෂුවක්. දැන් ධර්මයෙන් පරිපූර්ණ වූ භික්ෂුවට කියන්න කිව්වා බණ ටික. කියාගෙන කියාගෙන ගියා. හරියට කිව්වා එක කොටසක් ඇරෙන්න. ඒ කියන්නේ ත්‍යාගයේ ස්වභාවය ගැන කියාගෙන 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 ගියා. අභිධර්මය සහිත සූත්‍ර සහිත ධර්ම වල කියාගෙන ගියා. ඉතින් අර කිව්වා මේ ධර්මදර භික්ෂුවට දැනුම විතරක් තියෙන හා දැන් ඉතින් කියන්නකෝ ඕවායේ නිරෝධය කියන්න ගිහ ගමන් ඔන්න මිනිස්සු තබ්බීරි වුණා. මොකද්ද මේ ධර්මදරයට කියන්න බැරි ගම තියෙන්නේ? චිත්ත විග්‍රහය කියන්න පුළුවන්, ඒවායේ නිරෝධය කියන්න බෑ. නිරෝධයේදී යා ගොළු වෙනවා. හරි, ඊට පස්සේ අනිත් එච්චර ධර්මදර නැහැ. පාඩුවේ ඉන්න ස්වාමීන් වහන්සේ නමක් බොහොම විවේකීව චිත්ත විවේකයෙන් වාසය කරන ආවදම උන්වහන්සේට කිව්වා, ඔබ වහන්සේ දැන් නිරෝධය ගැන කියන්නේ කිව්වා. ඔන්න නිරෝධය ගැන කියනවා. අර හාමුදුරන්ට විමතිය ඇති වෙන ආකාරයේ නිරෝධයාගේ ස්වභාවය ගැන කියනවා, ස්වභාව ලක්ෂණ ගැන කියනවා. බුදු හාමුදුරුවෝ සාධුනාද දෙනවා. මුඩු මහන ගාථා දාහක් දැනගන්නවට වඩා ශ්‍රේෂ්ඨයි එත ගාථාවක් යත අවබෝධය කරන එක. මේ ලෝකයාට කියෝ කියෝ ඉන්න ප්‍රදර්ශන කරන්න මේ හදාපු එකක් නෙමෙයි මේ බුද්ධ ශාසනය. බුද්ධ ශාසනයේ දැන ප්‍රත්‍යක්ෂ කොටගෙන ලෝකයාට දේශනා කරත්වා කියලා ලෝතර බුදුහාමුදුරු දේශනා කරයි. බුදුහාමුදුරු දැන් හිටියනම් දැන් සාදුනාද දෙනවා. මේක තමයි බුදු වදන. තේරුණා නේද? දැන් මමත් තුනත් අවබෝධ නොකර ඉන්න සමයක මට ඕක මේ වචනේ අහන්න ලැබුණා නිකන් කුළු ගෙඩියක් ගැව කුළු ගෙඩියෙන් ගැව්වා වගේ හිතේ. දැන් මං ඉතින් චණ්ඩිය වගේ වැඩ නැතුව කියනවා. කිව්වා මොකද මට දෙන්නේ නැහැ නේ ඒක. මං දන්නවනේ කාරණේ වෙනතුනේ. ඒ නිසා නිරෝධය ගැන කියන්න පුළුවන් කෙනෙකුට පමණයි නිරෝධයට පත් කරන්න පුළුවන් අනිත් කෙනා. දැන් මේ කතා කරපු හැම ධර්ම කරුණකම ඉන්ඩිකේ තිබුණේ මොකද්ද? අවසානයේ තිබුණේ මොකද්ද? නිරෝධය තිබුණා. සදායතනවල තියෙන අනියත ස්වභාවය, සදායතන තුළ තියෙන නිස්කාර ස්වභාවය ඔබ තුළින්ම අවබෝධ වුණාද නැද්ද? අවබෝධ වුණා. හැබැයි ඔබ අර එහා පැත්තට පෙරළුන්නේ නැතුව ඇති. ඒක නිස්කාරණ බව දැනගත්තට සම්පූර්ණ ගිලිහි ගියේ නෑ තාමනේ. ඒ කියන්නේ මෙතන නොසිටිය යුතුයි කියලා තේරුම් ගැනීම එකක්. ඊට පස්සේ නොසිට එතනින් නික්ම යෑම කියන්නේ තව එකක්. දැන් අපි අන්තරා දායි බව තේරුම් ගන්නවා, ඊට පස්සේ එතන යන්න ඕන. දැන් උදාහරණයක් වශයෙන් යුදමය ප්‍රදේශයක ගියක් තියෙනවා කෙනෙකුට. වේතම බෝ වැදවච්චී වගේ කියලා වෙඩි හඳ ඇහෙනවා, කලබල. ඉතින් එයා තීරණය කරනවා එයාගේ දරුවොත් එක්ක අපි වෙනත් ප්‍රදේශයකට යා යුතුයි කියලා එයා චින්තනයක් අත ගන්නවා. නමුත් එයා තාම ජීවත් වෙන්නේ කොහෙද? ඒ ගෙදරමයි. දැන් ඒ චින්තනය ප්‍රමාණවත්ද නෑ. ඊට පස්සේ ඒක ක්‍රියාවලියට එන්න ඕන. දැන් අපි පින්නතු මේක අත්හරින්න ඕන කියලා දැනුමට එනවා. නමුත් ඒ යුදමය ප්‍රදේශයෙන් තාම නික්මෙලා ගියේ නෑ. අන්න ඒක ප්‍රායෝගික වෙන්න ඕන. නික්මෙලා යන්න ඕන. දැන් මේ ඉන්ද්‍රියන් වැඩක් නෑ කියලා තේරුම් ගන්නවා නම් ඒක නික්මෙලා යන්න ඕන. කොහොමද නික්මෙන්නේ? එය භාවිතා කිරීමෙන් බහුලීකත වැඩිමින් වළකිනවා. මොනවද? ඒ යුදමය ප්‍රදේශයේ තියෙන නිවස භාවිතා කිරීමෙන් වළකිනවා. එහෙම නැත්නම් ඉන්ද්‍රියන් වලට බැස ගැනීමෙන්, ඉන්ද්‍රියන් භාවිතා කිරීමෙන්, ඉන්ද්‍රියන් බහුලව ඒ තුල වාසය කිරීමෙන් වළකිනවා. ඒවට තියෙන චන්දරාගය දුරු කරනවා, නික්ම යනවා, අපි ඇලීමක් ඇති කරනවා. කුමක් සඳහාද? ධර්මයේ සඳහා, නිර්වාණය සඳහා ඡන්දය වැඩි කරනවා. ඒ කියන්නේ මෙතනින් නොදොරුවේ තියෙන ඒකේම භූමියේ, නිර්භය වූ භූමියේ. ඒකේම කියන වචනයත් බුදුහාමුදුරු භාවිතා කරන්නේ වනට නිර්භය වූ භූමියේ. අපි ඡන්දය වැඩි කරන සබ්බ රතින් ධර්ම රති දිනාති. නිර්වාණය කෙරෙහි, ධර්මය කෙරෙහි තියෙන රතිය වැඩි වෙනවා, කැමැත්ත වැඩි වෙනවා, අරගේ විකුරුණුවා අතහරිනවා, අන්ට එනවා කේම භූමියට. එහෙම නැත්තම් බයක් බියක් නැති භූමියට. මෙන්න මේක වෙන්න ඕන. ඉන්න තැන ඉඳගෙන මේක මෙහෙමයි කියලා අවබෝධ කරගෙනත් ඒක තුළම ඉඳලා වැඩක් වෙන්නේ නැහැ. මෙවේ කිඹුල්ලෝ ඉන්නවා කියලා තේරුම් අරගෙන ඒකම නනා ඉඳලා හරියන්නේ නැහැ. එතනින් ගොඩ වෙන්න ඕන. සමහර අය මේක දුකයි, මේ ඉන්න තැන හොඳ නැහැ කියලා තේරුම් අරගෙන ඉන්නවා. එහෙම තේරුම් ගත්තනම් ඔබ නික්මුණාද? උත්තරේ මොකද්ද? තේරුම් නම් අරන් ඉන්නව තාම නික්මුණේ නැහැ. ඒ කියන්නේ අපේ මිනිහා නම් හොඳ නැහැ කියලා තේරෙනව තාම දික්කසාද කරේ නැහැ. අපේ ගෑණි හොඳ නැහැ කියලා තේරෙනව තාම දික්කසාදේ නැහැ. ඉතින් ඒක නිසා දික්කසාදයකට යන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ගේ අත හැරලා දාලා යන්න වෙන සිද්ධ වෙනවා. ඒක ප්‍රායෝගික භෞතික ලෝකෙන් කරන්න යන්න එපා. මේ ආධ්‍යාත්මික මේ දුකෙන් අපි දික්කසාද වෙන්න සිද්ධ වෙනවා කෙලින්ම ලිඛිතවම. එහෙම නැත්නම් ස්ථාවර ලෙස. එතකොට මනසින් ලිඛිත භාවෙන් දෙකෙන්ම නේ. දැන් ගොඩාක් අයගේ පවුල්වල මනසින් දික්කසාද වෙලා තියෙන්නේ රෙජිස්ටර් එකෙන් දිනනවා. එහෙම දිනන ගොඩාක්. අනිත් එක අපි අත්හරින්නත් ඕන පින්නතුනේ, භෞතික දේවල් නොවේ. අපි අත්හරින්න ඕන මේ චිත්ත සංකාර. අපිට මේ සමාජයේ ගොඩාක් බණ ධර්ම වලින් අපිට ඇහුනේ නොදනුවත්ව අනවබෝධිත උපදේශන සමාජයේ අපිට ලබා දුන්නේ කෑලි කඩලා බලන්න මේ තියෙන ශරීර ගැන, වස්තු සම්පත්. මේ වස්තු සම්පත් ටික ඔක්කොම ගෙනල්ලා පන්සලේ ගොඩ ගහපන්, උඹට පින් සිද්ධ වෙනවා. අහවල් එක්කෙනා මෙච්චර ගොඩ ගහලා මෙහෙම දිව්‍ය ලෝකෙ ගියා. අහවල් එක්කෙනා මෙච්චර කාලයක් ගොඩ ගහලා මෙහෙම සම්පත් ලැබුවා කිව්වම අනේ මටත් හම්බ වෙයි කියලා ගෙනල්ලා ගොඩ ගහනවා. දන් දෙන්න පින්කම් කරන්න තමන්ගේ පැවැත්ම තමන්ගේ ජීවනය තමන්ගේ ව්‍යාපාරය තමන්ගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරගන්න. අද භික්ෂූන් වහන්සේලා ඉන්නවා මිනිස්සුන්ව නිකන් හූරගෙන කන්නේ නිකන් හෝදලා කන්නේ. ඒවට රැවටෙන්න එපා. අන්ත දුගී මිනිස්සෙක්. මිනිස්සු එහෙම වැඩ කරන අය ඉන්නවා. බුදුහාමුදුරුවෝ මහා කාරුණිකයි පිණ්ඩපාතේ වඩින්න ගිහිල්ලා තමන්ට කන්න තියෙන එකම බත් පංගුව පිණ්ඩපාතේ සඳහා පූජා කරන්න හැදුවොත් මහණෙනි ඔබ දැනගත්තොත් මේ පුජ්‍යලයා මේ පූජා කරන්නේ තමන්ට කන්න තියෙන එකම බත්පත බත් පිඟාන මේ තමන්ගේ වැඩ කරන තැනට ගෙනාපු බත් එක මේ පූජා කරන්න හදන්නේ කියලා දැනගත්තොත් මහණෙනි ඒ බත්පතෙන් හතරෙන් එකක් පමණක් ලබා ගන්න. මේ බත්පත හතරට බෙදුවාම හතරෙන් එකක් හතරෙන් තුනක් එහෙම නෙමෙයි ගන්න පුළුවන් භික්ෂුවට. මොකද්ද ඒ බත්පතෙන් හතරෙන් එකයි සම්පූර්ණ බත්පත කිසි විටක පිළි නොගන්න. ඇයි එහෙම කියන්නේ? අර මිනිහා බඩගින්නේ එහෙම වුණොත් දැක්කද බුදු කෙනෙක්ගේ තියෙන අනුශාසනෙ. ඔන්න ඕවට කියන්නේ නිවැරදි ප්‍රායෝගික විනය ධර්මයන්. ඕවා අපි ආරක්ෂා කරන්න ඕන, ඕවා අපි දැනගන්න ඕන. මම එක්තරා රටක ගියා. ඒ දුගී ලංකාවෙන් ගිහපු දුප්පත් ළමයෙක් ක්ලීනින් ජොබ් එකක් කරන්නේ. කියන්නේ මේ ගිහිලා ඔය එයාපෝට් වල මේ පාකින් වල මේ සුද්ධ පවිත්‍ර කරන එක කරන්නේ. යා අන්තිම අසරණයි පොඩි ඩොලර් ගාණක් හම්බ කරන්නේ. එතරම් හාමුදුරු කෙනෙකුට එච්චර නොවටිනා ගැජට් එකක් අරන් දීම සඳහා ලක්ෂ ගාණක එකක් අරන් දීම සඳහා මේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. අර දරුවා ඒ ලක්ෂ හත අටක් එකතු කරනවා. මම ඕ ළමෙන කොච්චර කාලයක් ඇයිද ඕක එකතු කරගන්න. මං හාමුදුරනේ මාස 6ක් 7ක් විතර ඉතින් එකතු කරන්න ඕන. මොකද අනිත් වියදම් ටික ගෙවලා, ගෙවල් වල කුලි ගෙවලා, කෑම ගෙවලා, ළමයාගේ ස්කූල් ෆීස් ගෙවලා, ඒ මේ ඔක්කොම කළා, නඩත්තු ටික ඔක්කොම කළා මම මාස 7-8ක් එකතු කරන්න ඕන. දැන් මං ඒ ළමයට ගෙයක් තියනවද? නැහැ. හරියට වාහනයක් තියනවද? නැහැ. ඔගොල්ලෝ ණය ඔක්කොම ගෙවලා ඉවරද? නැහැ. මං කිව්වා මේ හාමුදුරුවෝ කියන එක එක පිස්සන්ට තියෙන වුමනාවල් ඉවරයක් නැහැ. ඒවට දෙන්න පුළුවන් ඇති හැකි තියෙන සල්ලි භාගයේ තියෙන මිනිස්සු ඉන්නවා. උන් දෙවි. මම කියන්නේ මෙහෙදි මම ওই ආධාරයක් හරි උපකාරයක් හරි මොනවා හරි දෙයකට ඉල්ලුවාම කියන්නේ අනේ නැති වැඩි අගහිඟකමක් තියෙන කට්ටිය දෙන්න එපා. සමහර අය ඉන්නවා පුච්චන සල්ලි තියෙන අය. උන් ටිකක් දීපිය. ඒගොල්ලෝ ටිකක් දීපිය මෙයාට. ඔයගොල්ලෝ නිකන් විකාර කරන මිනිස්සු ඉන්නවා සල්ලි වලින් කොරන්න දෙයක් නැතුව. අදාර එක මිනිහෙක් ඉන්නේ මේ මහ කෝටි ප්‍රකෝටි ගාල් නිකන් උස්සවරෝ මේව පවා තියෙන්නේ නිකන් සාධක පවා දාන්නේ අනුස්සෝ ඉන්නවා. ඉතින් ඒ වගේ වැඩිපුර සල්ලි තියෙන කට්ටිය ඒගොල්ලන්ට දෙන්න පුළුවන් මේක මේ පොකට් මනි වගේ පොඩි පොඩි දේවල්. ඉතින් මේ අපහසුතාව තියෙන මිනිස්සු දෙන්න එපා කියලා. ඉතින් අර කොල්ල මහන්සි වෙනවා. මං කිව්වා මේ හාමුදුරුවන්ගේ තියෙන ඉලව් ඉවරයක් වෙන්නේ මරණකම්ම කොහොම තමයි ඔය ඉල්ලන එක නතර වෙන්නේ. ඒස තමන්ගේ අවශ්‍යතාවයට ඒකට වේදන් කර උඹට ඕක දුන්නයි කියලා නිවන් හම්බ වෙන්නේ නෑ. නිවන් දකින්න හම්බ වෙන්නේ නෑ. විදර්ශනා කරන්න ඕනේ ඒකට. ඉතින් ඒ වගේ මේ විභාගාතේ හූරා කන භික්ෂුන් වහන්සේලා පස්සේ ගිහිල්ලා තමන්ගේ මුළු සේසතම නැති කරගෙන පස්සේ ලෙඩට දුකට ජීවිතේට තමන්ගේ අවශ්‍යතාවයට මිල මුදල් හදල් නැහැ කියලා දුක් වෙන්න එපා ගියා. තමන්ට හැකි පමණින් දම් පිංකම් කරනවා මිසක් පැහැදීමෙන් ශ්‍රද්ධාවෙන් දිය හැකි දේවල් කරනවා මිසක් ඊට එහා දේවල් කරන්න යන්න එපා. භික්ෂුවටත් යුතුකමක් තියෙනවා. කෙනෙක් ඒ දෙයක් කරන්න හදවට ඒ මනුස්සයට ඒ ශක්තිය තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. ඒ මනුස්සය ඒක කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න. මට දෙන්න හදපු ඉඩම් ප්‍රමාණය මම මේ වෙනකොට ලියාගත්ත නම් එහෙම ප්‍රකෝටි ගානක ඒවා දෙන්න හදලා ඇති. මම ඒව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ තාමත් තහන පිරිසක් කියනවා අර කෑගල්ල පිරිසක් කියනවා ඉදමක් සහිත කෑගල්ල නගරයටම සමීප විමසක් එක විශාල කොටසක් පූජා කරා. තව කොටසක් මේ බියගම් ප්‍රදේශයේ පිරිසක් ඒ පූජා කරන්න හැදුවා. සමහර ආරාම ධර්ම මේ අපිටම ලියලා පූජා කරන්න කියලා හදනවා. ඉතින් මං අහන්නේ මට කියලා ගොඩ ගහන්නේ මොකටද? ඔය කවුරු හරි කෙනෙක් ඒක පවත්වන්නට අවශ්‍ය කරන උපදේශයක් තියෙනවද, අනුශාසනයක් තියෙනවද මං කරන්න? කවුරුත්ම බාරකරුවෙක් කරේ මේ නැත්තම් බාරකරුවෙක් හැටියට දාන්න. ඒත් ඉතින් අපි ඕවා කරදියන් යන්නේ කවුරු හරි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඔතෙන්ට යොදවන්නටයි තියෙන්නේ. එච්චරයි. මේ පොළොව අපි ගෙනාවේ නැහැ, අපි ගෙනියන්නේ නැහැ. ඒක යථා අවබෝධයෙන්ම ඒක එලෙසම කරන්න ඕන. මගේ බුදුහාමුදුරුව ගහක් යට ඉපදුනා, ගහක් යට බුදු වුණා. තෝරගන්න තිබුණේ වේළුවනාරාමේ හරි ජේතවනාරාමේ හරි පූර්ව ආරාමේ හරි නේද? පිරුණම් පාන්න පූජ කරපු අයට තේරෙන්නත් එක්ක උඹල දැනගනෙල්ල මම ඔය එහෙකවත් ඇල්ල හිටියේ නෑ. මම මේ ගහ යටම ආයි පිරුණම් පානවා. පොදු ස්ථානයක් තිබුණා, ඒ මල් උද්‍යාන. ඉතින් පොදු ස්ථාන හැටියට තියෙන්නේ. පිරුණම් පාන තීරණය කර ගහක් යට. ඒ බුදු කෙනෙක්ගේ තිබුණු මනස්කාන්ත ජීවන චරිතයෙන් ලැබෙන පුදුම ආදර්ශය. ඔය ආදර්ශයේ තියෙන කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝකේ නැහැ. අපි නම් ගෙවල් ලස්සෙම උපදින්නේ, ගෙවල් ලස්සෙම ජීවත් වෙන්නේ, ගෙවල් ලස්සෙම තමයි මැරෙන්නේ. ඔය මැරෙන්න හදනකොට අම්මා තාත්තා හරි කවුරු හරි කිව්වොත් එහෙම, පුතේ මට මොකුත් කරන්න එපා, මට පාඩුවේ නිසංසලේ මැරෙන්න දෙන්න කියලා ඉල්ලීමක් කරොත් ඇත්තෙන්ම කරදර කරන්න එපා. එයා හදවතින්ම නම් ඒක ඉල්ලන්නේ. තුන් පාරක් විතර අහලා බලන්න, හදවතින්ම නම් ඒක ඉල්ලන්නේ. ඉස්පිරිතාල වල අරන් ගිහිල්ලා කටු ගහලා ඔක්සිජන් ගහලා පපුව තද කරලා එහෙම හිරියර කරන්න බා. එතකොට කේන් තියන මේ යක්කු මට අඩුම ධර්මේ නිදහසේ මැරෙන්න ඉඩ දුන්නේ නැණි කියලා දුකක් ඇති වෙනවා. මේ අවස්ථාවවලදී නිසංසලේ මැරෙන්න ඉඩ දෙන්න. ඒක ලොකු උදව්වක් නේද? ඒක ලොකු උදව්වක් එයාට කරන. බලන්න ඔබේ සිත මේ ලෝකේ තාමත් අල්ලගෙනද ඉන්නේ කියලා බලන්න. තමන්ගේ සිත මේ ලෝකේ තාමත් අවිද්‍යාවෙන් පිරලද තියෙන්නේ කියලා බලන්න. තමන්ගේ හදමඩල තාම විද්‍යාව ඉපදුනේ නැද්ද? ආලෝකය ඇති වුනේ නැද්ද? නිවැරදි වූ දර්ශනීය ප්‍රඥාව මේ සංස්කාරකයාගේ යථා ස්වභාවය යථා අවබෝධය වුනේ නැද්ද? හොඳට බලන්න. බල්ල අඩුපාඩුකම් තියෙන තැන් හැම තැනම නිවැරදි කරගන්න, ධර්මයේ කැඩපතක් කරගෙන බලන්න. මේ ධර්ම දේශනාවේ හොඳට නුවණින් බලන්න, කුමන හෝ ආශ්‍රව ධර්මයක වචනයක දෘෂ්ටියක පැටලෙනවද කියලා මේ ධර්මයේ. මේ පැටලෙනවයි කියලා හැඟෙනවනම් ඒ වැරදි අවබෝධයක් විය හැකි. වහමයේ නෙවැරදි කරගන්න. මම කිසි විටක ඔබට දෘෂ්ටියක් ලබා දෙන්නේ නැහැ. ඔබ ළඟ තියෙන දෘෂ්ටිය සෝදනය කරනවා ඇරෙන්න. මම කොටින්ම ගියතොත් සර්විස් සෙන්ටර් එකක් සර්විස් කරනවා. ඒගොල්ලොම පිරිසිදු කරනවා, පවිත්‍ර කරනවා, සබන් හරි පෙන හරි මොනවා හරි දාලා ඊට පස්සේ හයියෙන් වතුර ප්‍රෙෂර් අල්ලලා පිරිසිදු කරලාම ඒ දින දේවලුත් එක්ක ඔක්කොම හොදගෙන ගිහිල්ලා වාහනේ පිරිසිදු වෙනවා විතරයි. මේකත් එහෙමයි. ඔබේ හිත පිරිසුදු කරලා දානවා විතරයි. මෙහෙන් ගෙනියන්න දෙයක් ඔබට දෙන්නේ නැහැ. එහෙන් ගෙනාපු ටික සුද්ධ කරලා දැම්ම මිසක් මෙහෙන් ගෙනියන්න දෙයක් දාන්නේ නැහැ. ඔබ ගෙදරින් ආපු දේ ටික සුද්ධ කරනවා මිසක් මෙහෙන් ගෙනියන්න එපා මොකවත්. ඇයි එහෙම එපා කියන්නේ? ගෙනියන්න තියෙන්නේ සංස්කාරනේ. සබ්බේ සංඛාරා අනිච්ච නම් ගෙනියන දෙයක් නැහැනේ. ගෙනිච්චොත් ගෙනියන්න තියෙන්නේ මොකද්ද? සංඛාරය. ඒ කියන්නේ කුණු ගොඩක්. සංඛාර කියලා කියන්නේ කුණු ගොඩවල්. මේ කුණු ගොඩක් ගෙනියන්නේ හිතට රැස් වෙන කුණු ගොඩවල්. හිතට රැස් වෙන කුණු සෝදා දමන්න, පවිත්‍ර කර දමන්න. කොහොමද කරන්නේ ඒක? නුවණින් දැක දැක, නුවණින් දැක දැක. වේදනාවෙන් තියෙන කුණු ගොඩවල්, සංඥාවෙන් තියෙන කුණු ගොඩවල්, සංකාරවලින් තියෙන කුණු ගොඩවල්, විඥානයන් තුළ තියෙන කුණු ගොඩවල්. ඒ කියන්නේ මේ ලෝකේ කුණු ගොඩවල් කියලා සාවින්වහන්සේ කියන නිසා කුණු නොවන පිරිසුදු වූ ලස්සන දෙයක් ඇති කියලා ඔබට හිතෙනවද? එහෙම හිතන්න එපා. තේරෙනා නේද? මේ හැමදෙර එනම් කුණු ගොඩේ කියන නිසා මේ ලෝකේ එනම් ඇති පිරිසිදු වූ එහෙම එකක් නෑ. මුළු ලෝකෙම සුඛ දුක්ඛ උපේක්ෂා ඔක්කොම කුණු ගොඩවල් තමයි. එහෙනම් අපිට මොකද්ද ලබන්න තියෙන්නේ? ලෝකය අතහැර ලෝකෝත්තර භාවය. ලෝකෝත්තර භාවය කියන්නේ ඔබේ සිත යම් තාක් දුර විහිදේත ඒට ඔබෙන් පිහිටා ඇත. දැන් ඔක විශ්ේ වෙනවද? ඔක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වුණාම මොකද වෙන්නේ? කරන්න ඕන. තව තවත් එය තේරුම් ගන්න මහන්සි වෙන්න ඕන. අපේ ඇ තේරෙන්නේ බැලුවත් අහක බලාගත්තා. නෑ, තේරෙන්නේ නැති එකම තේරුම් ගන්න. ඊට පස්සේ ඔබට වෙන දේ ස්වභාවයෙන් වේවි. ඔබට වෙන දේ ස්වභාවයෙන්ම වේවි. වෙන තුනේ තේරෙන්නේ නැති දේම තේරුම් ගන්න. ඒ මුකුත්ම තේරෙන්නේ නැති සංඥා නැති වේදනා නැති සංකාර පහළ නොවන ඒ ස්වභාවික මාවත දැන් තේරෙන්නේ නැහැ කියන එක තේරෙන විදියට හදාගෙන ශූන්‍යතාවයක් ගොඩනගාගෙන ශූන්‍ය සංඥා ජනිත කරගෙන හිතාමතා ක්‍රියේට් කරගත්ත පාරක් හැටියට ඕක හදාගත්තොත් ඒක විකෘතිය. දැන් මම ඔබට කොලයක් දෙනවා. කොලයක් දීලා එනවා. මෙහි ශූන්‍යතාවය අඳින්න. දැන් ඔන්න ලබන සතිය එනකොට ඇඳගෙන ඉන්න. මොකද කරන්න ඕන? A4 කොලයක් අරගෙන, සුදු පාට කොලයක් අරගෙන ශූන්‍යතාවය ඇඳන් ඉන්න ඕන. එක කොලයක බුදුහාමුදුරන්ගේ රූපය ඇඳන් ගන්න ඕන, අනිත් කොලේ ශූන්‍යතාවය ඇඳන් ගන්න ඕන. කොල දෙකක් අරන් ගන්න. පුළුවන් නේ? මොකද නිකන් තබ්බීරි වෙලා කට්ටිය. මෙතෙන්ට එන පින්නතුන් පිරිසක් ඉන්නවා. ගහලා බැන්නවත් ඒගොල්ලෝ නැවත නැවත එනවා. ධර්මයට කැමති අය. මොකද එන්නේ මේ වචන ටික හම්බෙන්නේ මෙහිම විතරයි කියලා දන්න නිසා. මේ වචන ටික වෙන කොහෙවත් හම්බෙන්නේ. මොකද හේතුව මේ ශ්‍රේෂ්ඨ වචන ටික මේක ආනන්ද හාමුදුරුවන්ගෙනුත් නෙමේ. ආනන්ද හාමුදුරුව විශ්වීය සම්බන්ධතාවයක් තියෙන නිසා ස්වභාව ධර්මයෙන්ම තථාගතත්වයෙන්ම පැමිණෙන වචන ටිකක්. මේ ලෝකේ පවතින ස්වභාවය තුළින්ම පැවතෙන දෙයක්. ඒ නිසා යම්කිසි ගරු සම්භාවනීය නාමයක් මේ ලෝකේ දෙනවා නම් මට කිව්වොත් කමන්නේ තථාගත ඇඹිලි පිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා. මොකද හේතුව මාගේ ධර්මය තථාගතයි, තත්තාකාරයයි. තථාගතයන් වහන්සේ කිව්වේ බුදුරජාණන් වහන්සේට එතකොට තථාගතයන්න් වහන්සේලා තමයි මිහිඳු මහරහතන් වහන්සේ තථාගතයන්න් වහන්සේ නම තත්ථාකාරය දේශනා කරේ. තථාගතයන්න් වහන්සේලා තමයි සරියුත් මොග්ගලන් මහරහතන් වහන්සේලා ආනන්ද රාහුල ආදී මහරහතන් වහන්සේලා තථාගතයන්න් වහන්සේලා තමයි නාගසේන මහරහතන් වහන්සේලා මාලියදේව මහරහතන් වහන්සේලා තථාගතයන්න් වහන්සේලා තමයි තත්ථාකාරයේ ලෝකයට දේශනා කරන කෙනා. තථාගතත්වය නමක් නෙමේ තථාගත කියන්නේ. තථාගත කියන්නේ පවතින ස්වභාවය කියන වචනය. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ කියලා කිව්වම් බුදුරජාණන් වහන්සේට දැන් කොහොමද ඉරිසියා කරන වෛරය ක්‍රෝධය එහෙම හිතට ඇති කරගන්න මාර්ගඵල ඇලචි එහෙම වෙච්ච උන්නාන්සලාගේ හිතට වෙන දේ දැන් හිතාගන්න පුළුවන්නේ? ඒ අන්තර්ජාලයෙන් එහෙම ඔය අංකුණ්ඩු අහනෝ මේවා. උන් දැන් ගිනි ගන්නවා ඇති. ඈ වියුලනවා ඇති. ඉතින් අපි මේ ඒගොල්ලෝ හොයාගෙනත් යනවා සමහරලාට අපි එනකොට කැලෑපයින්ව. හොයාගන්න අමාරුයි. සමහරවද මරුවා පරාද කරපු අපි මොන මාරයටද බය? සම්මුතියෙන් ගත්තත් එහෙම බය නෑ. එහෙම බය තියෙන ඥාන හැදිලත් නෑ. මේ පරමාර්ථයෙන් ගත්තත් අපි බය නෑ. ඒක මේ චණ්ඩිකමට නෙවෙයි තියෙන නිවැරදිකමට. අපේ තියෙන නිවැරදිතාවය මත අපි බය නැහැ කාටවත්. මේ ලෝකේ තියෙන මහා පෞරුෂයක් බලයක් ඇති කරන දෙයක් තමයි පින්නතුනේ මේ තමන්ගේ නිවැරදිතාවය. නිවැරදිතාවයේ ඉස්සරහා මහ පුදුම ජාවයක් තියෙනවා. ඔබ නිවැරදි නම් ඔබ බය නැතුව කෙනෙක් දිහා ඉස්සරහා ගිහිල්ලා හරියට හිටගෙන ඇස් දෙක දිහා බලන්න ඒ මනුස්සයට අනිවාර්යෙන් චූ යනවා. ලෞතර බුදු කෙනෙකුට තිබුණු චණ්ඩිකම ඕක තමයි. ලොකු කම බුදුහාමුදුරු කිසිම බලවේගයකට එහෙම යන්නේ නැහැ. හොයාගෙන යනවා. තමගේ සත්‍ය ධර්මය. ඒක තමයි නිවැරදිකම. ඒ වගේ පින්නතුනි ඔබත් මේ ධර්මයෙන් පිපිදෙන්නේ එහෙම නැතුව මේ මාව අදහන්නෙක් වෙන්නෙක් හරි මාව හොඳයි කිය කියන්න හරි මාව නරකයි කිය කියන්න හරි උත්සාහ කරන්නට එපා. කවුරු හරි මාව හොඳයි කිව්වයි කියලා මාව පිළිගන්නත් එපා. මාව නරකයි කිව්වයි කියලා පිළිගන්නත් එපා. ඒවා අපාපම නුවණින් තීරණය කර ගන්නා වූ දේවල් බවට පත් කර ගන්න කවුරු හරි කියන දේවල් වලට එකපාරට රැවටෙන්න එපා. බුදුහාමුදුරන්ව ඉක්මනින් සරණ යන්න හදපු මිනිස්සු හිටියා. අය උපාලි කියලා එක ගෘහපති එක්කම හිටියා. බුදුහාමුදුරෝ ඉක්මනින් සරණ යන්න හැදුවා මේ 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 නිගණ්ඨනාත පුත්තගේ දායකයෙක්. බුදුරජාණන් වහන්සේ කිව්වා කලබල වෙන්න එපා. මොකද කියන්නේ? ඒ ඉක්මන් වෙන්න එපා, කලබල වෙන්න එපා. දැන් මේකත් අපිටත් ඇවිල්ලා සමහරලාට කියනවා නේ වහන්සේගේ ධර්මයේ හරි ශේෂ්ඨයි අරකයි මේකයි කියලා. මොනවද දන්නේ ඔයත්? මොනවද දන්නේ? ආනන්දම මුකුත් දන්නේ නැහැ. ඉතින් ওই මහා අමෝලිකා සද්ධාවන ඊට පස්සේ අනිත් දවසට ආයි තව එකක් කියන්නේ. ඔච්චරයි. එහෙම නෙවෙයි, අවිච්ඡ ප්‍රසාදය ඇති වෙනතුරු තමන් ධර්මයේ පරිශීලනය කරන්න. අපිට කරන පළවෙනි ගෞරවනීය පූජාව තමයි ඔබ ජීවිතේ මාර්ගය පාද ගන්න එක, ඔබේ මඟ හදා ගන්න එක, ඔබ සැනසෙල්ලෙන් ජීවත් වෙන විදිය ඉගෙන ගන්න එක. නිසා ඔබේ මග පාද ගන්න. අත්ත දීපා විහරණ තමන් තමා තුල ආලෝකයක් ඇති කර ගන්න. තමන්ට තමන් සරණ කර ගන්න. පිහිට කර ගන්න. උදව්වක් කර ගන්න. බුද්ධානුශාසනාව අවබෝධයෙන් ඔබට හැමදාමත් කල්යාණ මිත්‍රත්වය දේශනා කරනවා ඇති. ඒ කල්යාණ මිත්‍රත්වය තුන්කල් ගලපා බලන කල්හි ඒවයි ලෝභ ද්වේෂ මෝහ අන්තයක් හසු නොවී ඒ ධර්මයේ නිරෝධයම හසු විය යුතුයි. නිරෝධයම අවසානයේ හසු වෙන ධර්මයක්ම ඔබ සරණ කරගන්න, මාවත කරගන්න. එයින් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. මේ ලෝකේ යහපත් තැනක් කරන්නට නම් මිත්‍යා දෘෂ්ටික නපුරු මිනිසුන්ට වඩා දරුණු විය යුතුයි සම්මා දිට්ඨික වූ යහපත් මිනිසුන්. යහපත් මිනිසුන් අයහපත් මිනිසුන්ට වඩා දරුණු වූ දවසක ලොව යහපත් තැනක් වනු ඇත. අයහපත් මිනිසුන්ට වඩා යහපත් මිනිසුන් දරුණු වූ දවසක ලොව යහපත් තැනක් වනු ඇත. ඒ කියන්නේ අයහපත් මිනිසුන්ට වඩා යහපත් මිනිසුන් නැගී සිටී දවසක ලොව වඩා යහපත් තැනක් වෙනවාමයි. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතෝ.